පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා.
ස්තුතියි කථානායකතුමනි. ස්ථාවර නියෝග අංක 27-2 යටතේ විදුලි බල ශක්ති අමාත්‍යවරයාගෙන් මේ ප්‍රශ්නය විමසීමට කැමැත්තෙමි. ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදය ලංකා විදුලි බල මණ්ඩලයේ ඉහළ යන මෙහෙයුම් පිරිවැය නිසා වඩාත් උග්‍ර වෙමින් පවතින අතර ජල විදුලි බලය ජනනීය අඩුවීම සහ මිල අධික තාප බලශක්ති ප්‍රභවයන් මත වැඩි වශයෙන් රඳා පැවැත්ම හේතුකොට එය තවත් උත්සන්න වී ඇත. තිරසාර සහ පිරිවැය ඵලදායි විදුලි බල ජනනයක් කරා සංක්‍රමණය වීමේ හදිසි අවශ්‍යතාවයක් පැවතියත් ලංකා විදුලි බල මණ්ඩල විසින් සම්ප්‍රදායිකව නොවන පුනර්ජනනීය බලශක්ති NCRE ජාතික පද්ධතියට ඒකාබද්ධ කිරීමට නොකඩවා විරෝධය පළ කරමින් සිටි ලංකා විදුලි බල මණ්ඩලය විසින් පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදකයින්ට ගෙවන ගාස්තු අඩු කිරීම, කර්මාන්තයේ පුද්ගලික අංශයේ ආයෝජනය අධෛර්යමත් කිරීම සහ නව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා අනුමතය ප්‍රමාද කිරීම මගින් මෙම විරෝධය තවදුරටත් පෙන්නුම් කෙරේ. මෙම ක්‍රියාමාර්ග රටේ බලශක්ති අංශයේ මූල්‍ය පීඩනය වර්ධනය කිරීමට පමණක් නොව 2030 වන විට පුනර්ජනනීය බලශක්ති කොටස් 70%කට බවට පත්කර ගැනීමේ ජාතික ඉලක්කයට පටහැනි වේ. තවද බරපතල් දෝෂ සහ ජාතික බලශක්ති ප්‍රතිපත්ති සමග පවත්වා නොගැලපීම පෙන්වා දෙමින් ලංකා විදුලි බල මණ්ඩලයේ යෝජිත 2025-30 අවම පිරිවැය දිගුකාලීන ජනනීය ව්‍යාපෘතිය සැලැස්ම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම සභාවේ විසින් PUCSL එක විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. මෙම අවදානම් සහගත වර්ධනයක් සැලකිල්ලට ගනිමින් රජයෙන් පහත ප්‍රශ්න විමසමි. I also table Minister Public Utilities Commission letter as well, which I appreciate, Speaker, it can be printed in the Hansa. පළවෙනි එක, පුනර්ජනනීය බලශක්තිය ඒකාබද්ධ කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය තුළ ඇති විරෝධය විසඳීමට සහ සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදකයින් සඳහා සාධාරණ විනිවිදභාවයකින් යුතු සහ තරඟකාරී ගාස්තු ව්‍යුහයක් සහතික කිරීමට ගනු ලබන පියවර කවරේද? 2. වත්මන් නියාමන රාමුව විසින් ආයෝජනය විශ්වාසය අධාරමත් කරන තත්ත්වයක් මෙම ක්ෂේත්‍රයේ ලාභදායි ලෙස රැකියා කරන විශාල පිරිස සැලකිල්ලට ගනිමින් විශේෂයෙන් මෙගවත් 10ට අඩු ව්‍යාපෘති සහ වහල මත සූර්ය උත්පාදන ව්‍යාපෘති සඳහා පුනර්ජනනීය බලශක්තිය විශේෂෙහි අත්‍යවශ්‍ය පෞද්ගලික අංශයේ ආයෝජන අකාර්යක්ෂම කර ගැනීමට සහ රඳවා ගැනීමට රාජ්‍ය අදහස් කරන්නේ කවරෙන්ද? 3. ලංකා විදුලි බල මණ්ඩලයට ඊළඟ අවුරුදු 15 තුළ තාප බලශක්ති ජනනය මත බෙහෙවින් රඳා පැවැත්මට සිදුවේ. මේ තුළ සාමාන්‍ය ඒකක පිරිවැය රුපියල් 45ක් මේ තියෙන මොහොතේ 135ක් හයිඩ්‍රෝකින් ජනනය කරන අවස්ථාවදී ඉක්මවනු ඇත. තවද මෙම පුනර්ජනනීය බලශක්ති 100%ක් දේශීය නිෂ්පාදනය නිපදවන අතර කිසිදු විදේශ විනිමය බැහැර වීමක් සිදු නොවේ. එසේ නම් පුනර්ජනනීය බලශක්ති ඒකක මිල ගණන් මෙතරම් අධෛර්යමත් කරන සුළු මට්ටමකට පහත හෙලීමේ පවත්නා තර්කත්වය කුමක්ද? 4. ලංකා විදුලි බල මණ්ඩලයේ ජනනීය සැලැස්ම ශ්‍රී ලංකාවේ මහජන උපයෝගිතා කොමිසම සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලබන ලද තත්ත්වය සැලකිලිට ගෙන පුනර්ජනනීය බලශක්ති සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන තාප බලශක්ති මත රඳා පැවැත්ම අඩු කරන සහ අංශය තුළ තවදුරටත් මූල්‍ය අවස්ථාව වැළැක්වීම සඳහා සංශෝධිත තිරස්සාර සහ ආර්ථිකමය වශයෙන් ශක්තිය බලශක්ති උපයා මාර්ගය සැකසීමට ගනු ලබන කඩිනම් පියවර කවරේද? කථානායකතුමනි, මම මේ මොහොතේ ඒක උපුටා ගන්නවා පොහොසත් රටක් ලස්සන ජීවිතයක අංක 91 පිටුවෙනුත් ඒ සම්බන්ධයෙන් ඔබතුමාලා බොහොම පැහැදිලිව කියලා තියෙන එකට පටහැනිව ලංකා විදුලි බල මණ්ඩලය ගමන් කරන එක මම හිතන්නේ ඔබතුමා එක පිළිගනීවි. පහ ශ්‍රී ලංකාව දැඩි විදේශ විනිමය අර්බුදයකට මුහුණ දෙන සිටි බැවින් දේශීය මූලාශ්‍රයෙන් ලබාගත් පුනර්ජනනීය බලශක්ති කරා සංක්‍රමණීය ඉක්මනින් කිරීමට වෙනුවට විදේශ සංචිත හීනවීමට දායක වන මිල අධික ෆොසිල් ඉන්ධන පාදක කරගත් විදුලි ජල විදුලි බල ජනනය මත නොකඩවා රඳා පැවැත්ම රජයේ සාධාරණීකරණය කරන්නේ කෙසේද? 6. මෙම සැලැස්ම මගින් ශ්‍රී ලංකාව අත්සන් කර ඇති පුනර්ජනනීය බලශක්තිය ඉලක්ක සහ දේශගුණික විපර්යාසය අවම කිරීම සඳහා වන ජාතික සහ ජාත්‍යන්තර බැඳීම් සපුරාලීමට කවර නම් දායකත්වයක් ලබා දෙනු ඇත්ද? 7. 2025 වසර සඳහා අපේක්ෂිත සාමාන්‍ය ජනනීය පිරිවැය සඳහන් කරන්න ඉහත පිරිවැය ගණනය කිරීමේදී ජලය තාප සහ පුනර්ජනනීය බලශක්ති මත ප්‍රතිශතයක් වශයෙන් රඳා පැවැත්ම කවරාකාර වේද? 8. ඉදිරි වසර 10 සඳහා විදුලි ඉල්ලුම වාර්ෂික වර්ධනය කවර වේද සහ එය වසරින් වසර පදනමින් දක්වන්න. 9. ලංකා විදුලි බල මණ්ඩලයේ නැවත වරක් හදිසි විදුලි බල මිලදී ගැනීමේ සඳහා යොමු වීමට අදහස් කරන බවට විශ්වාසනීය තොරතුරු පැවතී. එය නිවැරදිද? 10. ලංකා විදුලි බල මණ්ඩලයේ විසින් මෑතක කාලීනව ඉතා ඉහළ විදුලි ගාස්තු ක්‍රමයක් අනුගමනය කරනු ලැබ 2024 වසරේදී රුපියල් බිලියන් 200ක සලකිය යුතු ලාභයක් උපයා ඇති ආයතනයේ ප්‍රකාශිත අරමුණ අඛණ්ඩ විදුලිය සැපවීමක් ලබා දීමයි. මෙවැනි විට ලංකා විදුලි බල මණ්ඩලයේ අධික මිල ගණන් අය කරන හා ලාභදායක තත්ත්වය පත්වා ඇති බැවින් සැලසුම් නොකළ විදුලි කප්පාදු සිදුවන සෑම අවස්ථාවකම ලංකා විදුලි බල මණ්ඩලය පාරිභෝගිකයන්ට වෙත වන්දි ගෙවනු ලබන්නේද? 11 කතානායකතුමනි, මේ ප්‍රශ්නේ දුන්නට පසුව ඊයේ තෙල් අර්බුදයක් ඇතිවලා තියෙනවා. ඉතින් ඒකත් මේ අවස්ථාවේදී 100%ට 3කට දුවලා තියෙන එක 100%ට 6 තියෙන එක 100%ට 1 අඩු කරන එක මම හිතන්නේ ඊයේ ලොකු ප්‍රශ්නයකට තුඩු දුන්නා. අපේ ඇමතුමා කරුණාකර ඒ සම්බන්ධනොත් අවංක උත්තරයක් දීලා මේ ප්‍රශ්නේ සදාකල්ම විසඳන්න ඉදිරිපත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. ස්තුතියි කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, 27/2 යටතේ ඉදිරිපත් කර ඇති ප්‍රශ්නවල ප්‍රශ්නාංක 1 ඇතරම අපේ ආණ්ඩුවේ පල් ශක්ති ප්‍රතිපත්ති අනුව 2020-2030 වන විට පුනර්ජීවනයේ බලශක්ති ප්‍රමාණය 70%ක් උත්පාදනය ලබා ගැනීම අරමුණු කරගමින් පවතින ප්‍රතිපත්ති මාර්ගෝපදේශවලට අනුකූලව ලංකා විදුලි බල මණ්ඩලයේ දීර්ඝකාලීන උත්පාදල පුළුල් කිරීමේ සැලැස්ම සකස් කර ඇත. වහල මත සූර්ය බලශක්ති සහ මෙගාවොට් 10ට අඩු ධාර්තාවක් සහිත ව්‍යාපෘති සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ට සාධාරණ ගාස්තුවක් ස්ටෑන්ඩඩ් ටැරිෆ් එකක් ලබා දෙනවා. ඊට අමතරව කොටස්කරුවන් සහ සමග සාකච්ඡා කර අනුමත ක්‍රියා පටිපාටීන්ට මත පදනම්ව ගාස්තු තීරණ කරන ලබන අතර ගන්නේ කිරීම බලශක්ති අමාත්‍යාංශය විසින් පත්කරන ලද කමිටුවක් විසින් සිදු කරනු ලැබේ. කමිටුව බලශක්ති අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, ලංකා විදුලි පුද්ගලික සමාගම, ලංකා විදුලි බල මණ්ඩලය සහ ශ්‍රී ලංකා සුනිත් බලශක්ති අධිකාරිය සමාජිකයන් සමන්විතයි. ඊට අමතරව ජාතික විදුලි බල පද්ධතියේ පුනර්ජනනීය බලශක්තිය ඒකාබද්ධ කිරීම සඳහා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සංවර්ධනය කිරීම සඳහා තරංකාලී ප්‍රසංස්පාදයන් හරහා ලංකා විදුලි බල මණ්ඩලය අනාගත සංවර්ධනය ආරාධනා කරනවා. ප්‍රශ්නාංක 2, විශේෂයෙන්ම මෙගාවොට් 10 ව්‍යාපෘති සහ වහල මත සූර්ය පැනල් හරහා උත්පාදනය ව්‍යාපෘති සඳහා මෙම අංශයේ ශේෂ්ත්‍රයේ ලාභදායි ලෙස සේවය කරන විශාල පිරිසක් ගැන උමනායම සලකා බලලා අපි කටයුතු කරන්නේ. මොකද ඒකෙදී අපි හැම එකටම ටැරිෆ් එකට ඒ කොස්ට් එක අපි ඉන්ක්ලූඩ් කරගෙන තමයි ටැරිෆ් කැල්කියුලේෂන් අපි සලකන්නේ. ඒ කියන්නේ ඒකේ සේවකයෝද ඒකට යන පිරිවැය සම්බන්ධයෙන්. ඊට අමතරව වහල මත සහ මෙගාවොට් 10ට අඩු ව්‍යාපෘති වල ගාස්තු වරිමාරු සමාලෝචනය කෙරේ. උපකරණවල ප්‍රධාන ප්‍රාග්ධන පිරිවැය, මෙහෙයුම් සහ නඩත්තු වියදම්, මූල්‍ය පිරිවැය යනාදී සියලු ඉම්පැක්ට් පැරාමීටර්ස් ටැරිෆ් ගන්නේ කිරීමේදී සලකා බලනු ලබන අතර සාධාරණ ගාස්තුවක් සඳහා ශේෂ්ත්‍රයේ ස්ථිරසාරභාවය සහතික කිරීම ආයෝජකයන් සලකා බැලීමෙන් පමණක් නොව එහි ප්‍රතිලාභ මේ රටේ ජනතාවට ලබා දීම සහතික කිරීම උදෙසාද රජයේ තීරණය ගන්න ලැබේ. ඊට අමතරව අන්සොල්සර්ඩ් බිඩ්ස් ඉල්ලුම් නොකළ යෝජනා පිළිගැනීමට වඩා පුනර්ජනනයේ බලශක්ති ව්‍යාපෘති සඳහා තරංකාලී ලංසු තැබීමේ ක්‍රියාවලියක් අපි ඉදිරිමත් කරමු. ප්‍රශ්න අංක 3
ගවත් 10ට අඩු එකක් තරංකාරී තත්ත්වයක් ඇති කරනවාද? මොකෝ මේක දිරිගන්වීමක් ඇති කරලා තිබ්බේ. ඒකත් රස් කරනවාද කියන එක
පිළිතුර
අතරම ඒක සම්බන්ධයෙන් අපි අමාත්‍ය මණ්ඩලයේ අනුකම්පාවක් පත් කරලා තියෙනවා. ඒකේ වාර්තාවම අපි කටයුතු කරනවා. ප්‍රශ්න අංක 3
ගරු සභානායක
ලංකා විදුලි බල මණ්ඩලයේ දීර්ඝකාලීන උත්පාදන පුළුල් කිරීමේ සැලැස්මට අනුව අනාගත විදුලි බල උත්පාදනයේ ප්‍රධාන වශයෙන් පුනර්ජනනයේ වනු ඇතැයි අපේක්ෂා කරන අතර 2030 වන විට 70% පුනර්ජනනයේ බලශක්තිය සහ 2050 වන විට කාබන් සීරෝ තත්ත්වය ළඟා කර ගැනීම ඉලක්ක කරමින් අපි වැඩ කටයුතු කරගෙන යනවා. ලංකා විදුලි බල මණ්ඩලය විසින් සකස් කරන ලද 2025-2044 සඳහා වූ නවතම දීර්ඝකාලීන උත්පාදන පුළුල් කිරීමේ සැලැස්මේ පහත් සඳහන් ධාරිතා එකතු කිරීමේ හඳුනාගෙන ඇත. ග්‍රිඩ් කනෙක්ටඩ් සෝලා මෙගාවොට් 1434ක්, රූෆ්ටොප් සෝලා මෙගාවොට් 1045ක්, වින් සුලම් බලය හරහා මෙගාවොට් 860ක්, බයෝමාස් හරහා මෙගාවොට් 105ක්, මිනි හයිඩ්‍රෝ හරහා මෙගාවොට් 90ක් යන අදි වශයෙන්. ප්‍රශ්න අංක 4 ලංකා විදුලි බණ්ඩලයේ මණ්ඩලයේ දීර්ඝකාලීන උත්පාදන පුළුල් කිරීමේ සැලැස්ම ශ්‍රී ලංකා මහජන විපතා කොමිසම විසින් ප්‍රතික්ෂේප කර නොමැත. කෙසේ වෙතත් සැලසුම් මධ්‍යයනයන්ගේ සමස්ත ප්‍රතිඵල කෙරෙහි සැලකිය යුතු ලෙස බලපාන්නේ නැති ඇතම් ආදාන ප්‍රමිතීන් ඉන්පුට් පැරාමීටර්ස් පිළිබඳ PUCSL කනස්සල්ල පළ කළ ඇත. මෙම කරුණු විසඳීම සඳහා PUCSL සමග සාකච්ඡා සිදුවෙමින් පවතී. ප්‍රශ්න අංක 5 විදුලි බල උත්පාදන මිශ්‍රණයේ පුනර්ජනනීය දායකත්වය වැඩි කිරීම අමාත්‍යාංශයේ සහ ලංවීම කිරීමට අමාත්‍යාංශ සහ ලංවීම කටයුතු කරමින් සිටියේ. ඉන්දියාවේ NTPC සහ ලංවීම ඒකාබද්ධ ව්‍යාපාරයක් වෙනත් තිරුකුණාමල්ල විදුලි බල සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙගාවොට් 120ක සාම්පූර් සූර්ය බල ශක්ති ව්‍යාපෘතියේ ඉදිරිම අප්‍රේල් මාසයේදී ආරම්භ කෙරේ. ජාත්‍යන්තර තරගකාරී ලංසු තැබීමේ ක්‍රියාවලිය හරහා පැමිණි මන්නාරමේ මෙගාවොට් 50ක විදුලි සමාවෙන්න සුලම් බල ශක්ති ව්‍යාපෘතියේ ඉදිරිගීම්ද අප්‍රේල් මාසයේ ආරම්භ කෙරේ. මන්නාරමේ මුල්ලිකුළුම් ප්‍රදේශයේ මෙගාවොට් 100ක සුලම් බල ශක්ති ව්‍යාපෘතිය සඳහා ප්‍රසම්පාදන කටයුතු අප්‍රේල් මාසයේදී ආරම්භ කෙරේ. ප්‍රශ්න අංක 6 ලංකා විදුලි බලන මණ්ඩලයේ දීර්ඝකාලීන උත්පාදන සැලසුම් පුළුල් කිරීමේ පුනර්ජනනීය බලශක්ති සහ දේශගුණික විපර්යාස අවම කිරීම සම්බන්ධ ජාතික සහ ජාත්‍යන්තර කැපවීම සමග සම්පාත වේ. ප්‍රශ්න අංක 7 CB හයිඩ්‍රෝ එනර්ජි මික්ස් එක අතට 27යි ඇවරේජ් කොස්ට් එක 2.0 රුපියල් කිලෝවට් පැයට රුපියල් 2.92. CB තර්මල් ඔයිල් තෙල් වලින් නිෂ්පාදනය වෙන එක 13%යි එනර්ජි මික්ස් එකේ ප්‍රසන්ටේජ් එක. ඇවරේජ් එක රුපියල් 52.65. CB තර්මල් කෝල් 32%යි රුපියල් 24.05. CB වින් 2%යි රුපියල් 10.91. IPP පුද්ගලගංසේ තර්මල් 106%යි රුපියල් 79.75. NCRE සම්ප්‍රදායික නෝන එනර්ජි 112%යි රුපියල් 16.90. සෝලා රූප්ටොප් නෙට් එකවුන්ට් නෙට් ප්ලස් 108%යි රුපියල් 18.90. ටෝටල් ඇවරේජ් එක රුපියල් 23.76. ප්‍රශ්න අංක 8 ඉදිරි වර්ෂ 10 සඳහා වාර්ෂික සාමාන්‍ය විදුලි ඉල්ලීමේ වර්ධන වේගය ආසන්න වශයෙන් 5%ක් වනු ඇතැයි පුරෝකථනය කර ඇතේ. ප්‍රංශාංක 9 ලංකාව විදුලි බල මණ්ඩලයේ විසින් සිදු කරන ලද නවතම සැලසුම් මධ්‍යනය මත පදනම්ව නුදුරු අනාගතයේදී අතිරේක නොහොත් හදිසි විදුලි බල අවශ්‍යතා අපේක්ෂා නොකෙරේ. අංක 10 ලංකා විදුලි බල මණ්ඩලයේ සෑම මාස 6කට වරක් සංශෝධනය කරන පිරිවැය පිළිබිඹු කරන ටැරිෆ් ස්ට්‍රක්චර් එකක් අනුගමනය කරමින් පවතී. මෑත අවස්ථාවන්ගේදී විදුලි පාරිභෝගිකයන්ට ප්‍රතිලාභ ලබා දීම සඳහා විදුලි බල ටැරිෆ් අඩු කර ඇති අවස්ථා තිබේ.
අමාත්‍යාංශ නිවේදන සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස 27-22 කරුණාකර රවි කරුණාලක මන්ත්‍රීතුමා කියවා ගන්න 27-22 දී අතුරු ප්‍රශ්න ඇහිමට නොහැකි. නෑ ගරු සභානායකතුමා,
ඔබතුමාට මේ ගයන්ත මන්ත්‍රීතුමා මේ ප්‍රශ්නෙම නෙමෙයි ඉන්ධන සම්බන්ධ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡාවක් එතුමා ඇහුවා. මම ඒක තමයි ඇහුවේ 27-22 යටතේ රවි මන්ත්‍රීතුමා ඇහුවට පස්සේ ඒ සාකච්ඡාවට අවස්ථාවක් ගැනීමට ආණ්ඩුවත් බලාපොරොත්තු වෙනවා කියලා යම් කාලයකට. ඒ නිසා ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙන අවස්ථාව අපිට ලැබෙයි කියලා. ඉතින් ඒ නිසා නියෝජ්‍ය මුදල් ඇමතුමත් ලෑස්තිලා ඉන්නවා ඒ පිළිබඳව පැහැදිලි කරන්න.
ගරු ගයන්ත විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා,
මේ සම්බන්ධයෙන් කථානායකතුමා,
ගරු කථානායකතුමනි,
දුන්න පිළිතුර තුළ ඔබතුමාට පෙනෙනවා
ගරු කථානායකතුමනි,
රජයේ ප්‍රතිපත්තියයි ඇමතුමාගේ ප්‍රකාශයයි ලංකා විදුලි බල මණ්ඩලයේ හැසිරීමයි තුන්නාකාරයක කටයුතු වෙන්නේ. දැන් මෙතන නිෂ්පාදනය කරන ඒකකයේ අද තියෙන මිල රුපියල් 23යි කියලා ප්‍රකාශ වෙනකොට මේක 127ක් රඳා පවතන්නේ අපේ හයිඩ්‍රෝ ජෙනරේෂන් එක තුළ. මේ ජනනය සාමාන්‍ය අවුරුද්දක් තුළ මීට අවුරුදු 15ක් තුළ 115ක විතර ප්‍රමාණයක්. ඒතර මේක නැවත සංශෝධනය වෙන්න අවශ්‍යයි රුපියල් 40කට විතර. ඒ සම්බන්ධයෙන් තමයි අහන්නේ ඇයි පුනර්ජනනීය මේ ජනනීය ප්‍රමාණය රුපියල් 30 තිබෙක රුපියල් 18ට 20ට අඩු කරලා මේක අධාරයමත් කරන්නේ. ඉතින් ඒ සම්බන්ධින උත්තරයක් ලැබුණේ නැහැ. තියෙන තත්ත්වයට ඇමතුමා ඉදිරිපත් කිරීම මම දන්නවා ඔබතුමා වෑයමක් දරනවා මේක ඇතුලේ වෙනස් කරන්න. නමුත් මමත් බලශක්ති ඇමති වශයෙන් හින්න නිසා මේ ප්‍රශ්නේ එදා ඉඳන් තියෙන කිසිම වෙනසක් වෙන්නේ නැහැ ලංකා විදුලි බල මණ්ඩලයේ. මේ පාරිභෝගිකයන් තමයි වෙනස් වෙන්න අවශ්‍ය වෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ තියෙන නැතිල්ලට.
ගෞරව මාත්තුමා,
ගරු කථානායකතුමනි, කෙටියෙන් ඔකට උත්තරයක් දෙන්න. මොකද 18-99 කියන්නේ ඇවරේජ් එකක්. ඒ කියන්නේ ගොඩක් මෙතන තියෙන්නේ කම්පිටිටිව් බිඩින් වලින් ගත්ත ඒවා. මොකද 15ට අඩු වෙන්නත් ගොඩක් ඒවා අවිල්ල තියෙනවා. දැන්ට පාවිච්චි වෙනවා. ඉතින් ඒවා හින්දා තමයි මේක වැඩි වෙලා තියෙන්නේ. දැන්ට ගොඩක් කට්ටියට ගෙවන්නේ 22-27 43 ගෙවන අය ඉන්නවා. 37 ගෙවනවා. ඒකින්ද ඒක අඩු කරලා නෙමෙයි මෙතන තියෙන්නේ. මේකේ ඇවරේජ් එක එනකොට කම්පිටිටිව් බිඩින් වෙච්ච ලොකු ප්‍රොජෙක්ට්ස් වල ඇත්තටම 15ට අඩු 15ට කිට්ටුව කියන්නේ 20ට පල්ලෙහා ගොඩක් ඒවා තියෙන්නේ. ඒකින්ද ඇවරේජ් එක ඔය ගන්නට ඇවිල්ලා තියෙන්නේ. ඇවරේජ් එක අපි කම්පිටිටිව් බිඩින් යනකොට තව අඩු වෙනවා ඉස්සරහට අනිවාර්යෙන්. මොකද මිලත් එක්ක ඒ වගේ මම හිතනවා මේ ඔබතුමා මේ අමතරව අහපු ප්‍රශ්නේ ගැන මම පොඩි සඳහනක් කරන්න ඕනේ. මොකද ඉන්ධන ගැන ප්‍රශ්නේ, මොකද ඒක ඇත්තටම අපි රජයක් විදිහටත් අපි බැඳලා ඉන්නවා. විශේෂයෙන්ම ජනතාවට අනීතිකව ජනතාවගේ මුදල් නොයවීම පිළිබඳ වගකීමට ඉටු කරන්න. ඒ කියන්නේ මෙච්චර කාල 2019 ඉඳලා ඔය ඕකට අදාළ හේතු පාඨක ඇත්තටම අනීතිකව මේ තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒක අපි නිවැරදි කිරීමේ කාර්යයක ඉදලා ඉන්නවා. මම හිතනවා ඒක ඇත්තටම මේ ඍජු වශයෙන්ම බදු වලට සම්බන්ධයි. රටේ ජනතාවට එන්න ඕනේ බදු මුදල් වලට සම්බන්ධ ඍජු ප්‍රශ්නයක් තියෙන්නේ. මම හිතනවා අපි මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමා ඒ ගැන දීර්ඝ වශයෙන් පැහැදිලි කරයි ඒ සම්බන්ධයෙන් කියලා.
ගරු කථානායකතුමනි,
පක්ෂයේ ප්‍රධාන
සංවිධායක ගරු කථානායකතුමනි, මම උදේම සභාවේ අවධානයට යොමු කරේ රට පුරාම ඉන්ධන පිරවුම්හල් ඉස්සරහා ලොකු පෝලිං දකින්න තියෙනවා. ජන ජීවිතයට මේක විශාල වශයෙන් බලපානවා. රටටම බලපාන කාරණයක්. ඒ නිසා ජනතාව බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්නේ විසඳුමක් ලැබෙනවද? එහෙම නැත්නම් දිගටම මේක තව පවතීද? මේකට රජයේ ගන්නා ක්‍රියාමාර්ග මොනවද කියන එක ජනතාවගේ පැත්තෙන් අපි අහන්න.
ගරු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, මම ඒ පිළිබඳව රජයේ ස්ථාවරය සාදාස් දැක්වීම සිදු කරනවා. ඇත්තරම මේ වෙනකොට ඒ පෙට්‍රල් ෂෙඩ් අසර පෝලිමක් නිර්මාණය වුණාම සමාජයේ මතයක් හදන කවුද මේ ඉන්ධන හිඟයක් කියලා. මේක ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් කතාවක් නෙවෙයි පළමු කොටම. මේකට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඉන්ධන මිල කිරීමේදී විශේෂයෙන් අපේ රොමන්ත්‍රිතුමා දන්නවා අපි මිල කිරීමේදී මේ ප්‍රොෆිට් මාජින් එකක් ඇඩ් කරන්නේ මොකටද කියලා. ප්‍රොෆිට් මාජින් එකක් සාමාන්‍ය ලාභාන්තිකයක් එකතු කරන්නේ පිරිවැයට, ඒ යන නිෂ්පාදන පිරිවැයට. එතකොට අතීතයේදී මේ ලාභාන්තික එකතු කිරීමේදී ඒ සඳහා අපි ඉන්ධන ආනයනය කරනකොට, එතකට වරායට ලැබෙනකොට, ඊට පස්සේ ප්‍රවාහණය එකතු වෙන බදු, විවිධ බදු වර්ග නිසාත් ඒ බදුත් සහිතව තමයි මේ 1/3 ආන්තිකයේ තිබිලා තියෙන්නේ. කෙසේ වෙතත් මේ 1/3 ආන්තිකයේ බදුත් එක්ක තිබුණත් ලොකු ගැටලුවකට සමාජයේ සාකච්ඡා කරලා තිබුණේ නැහැ තෙල් මිල එච්චර වැඩි නොවුණු නිසා. හැබැයි ක්‍රමයෙන් තෙල් මිල ඉහළ යනකොට CPA පෙට්‍රෝලියම් කෝපරේෂන් එක මේ පිළිබඳ අවධානය යොමු කරලා තියෙනවා. විශේෂයෙන් 2019 දී මේ ගණනය කිරීම කරලා ඒගොල්ලොන් කැප් එකක් දාලා තියෙනවා. උපරිම යන්න පුළුවන් ආන්තිකයේ 1/3 තියෙන ගමන්ම උපරිමයක් කැප් එකක් දීලා තියෙනවා රුපියල් 162කටත්, ලෝව ෆ්ලෝ එකක් දීලා තියෙනවා රුපියල් 100කට අසාල. ඒ අතර දෝලණය වෙන්න ඉඩ ආරිනවා මිල අනුව. හැබැයි අර බවුන්ඩරිස් දෙක පනිනකොට 162 පනිනවනම් 162 කැප් කරලා තිබිලා, කියන්නේ එහෙම හදලා ගණනය කරලා තියෙනවා. කුමක් හෝ හේතුවක් නිසා, අපි දන්නේ නැහැ ඒක දේශපාලනිකව වෙනත් මැදියක් කීමක් නිසා, ඒක ක්‍රියාත්මක කරලත් නැහැ, දැනුම් දීලත් නැහැ බෙදුම් කරුවන්ට. කෙසේ වෙතත් 2022 වෙනකොට මේ තෙල් මිල ඉහළාම් එක මේ පිළිබඳව දැනුම් දීමක් කරලා තියෙනවා බෙදුම් කරුවන්ට. ඒ දැනුම් දීම කරද්දිත් බෙදා හැරීම් කරුවන්ගේ යම් විරෝධතා පැන නැගීමත්, ඒත් එක්කම ජාතික විගණන කාර්යාලය මේ සිඳඳ විගණනයකුත් කරලා තියෙනවා. ඒ විගණනයේදී සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙන මේ පිළිබඳ විශාල අලාභයක් තෙල් සංස්ථාවට සිද්ධ වෙනවා. මොකද බදු මත ලාභයක් ඒගොල්ලන් ගන්නවා. මේ අර 162කට කැප් කරා නම් යන්න තියෙන්නේ රුපියල් 8.786 එකක්. නමුත් මේක දැන් රුපියල් 9ක් 10ක් වගේ ප්‍රමාණයකට පෙට්‍රල් ගත්තාම යනවා කියලා වාර්තාවක් ලබා දීලා තියෙනවා. ඒ වාර්තාවට අනුව පෙට්‍රෝලියම් කෝපරේෂන් එක කටයුතු කරන්න සූදානම් වෙනකොට තමයි මේ බෙදුම් කරුවෝ උසාවියට ගිහිල්ලා ඉන්ජන්ක්ෂන් එකක් ගන්නවා. ඒ අතරතුරේදී පෙට්‍රෝලියම් කෝපරේෂන් එකෙන් දැනුම් දෙනවා ඒගොල්ලන් මේ ඉමිනි ක්‍රියාමාර්ග ගන්න තවත් අධ්‍යයනය කිරීමක් කරනවා කියන කාලේ අන අතරතුරේදී ඔවුන් මේ අධ්‍යයනය කරනවා. මේක අර ඔඩිට් එකෙන් දුන්න රිපෝට් එකක් පිරිවැය පිළිබඳවත්. ඒ අනුව ඒ තොරතුරු ලබා ගන්නෙත් බෙදුම් කරුවන් තමුන්ගේ විකුණන ලෝඩ් ප්‍රමාණය කොච්චරද, සේවකයන්ට කොච්චර පරිණාටි ගෙවනවද, ඕවර්හෙඩ්ස් කොච්චරද, ඒ තොරතුරු සියල්ල CPC එකට ලබා දීලා තියෙනවා. ඒ අනුව ඔවුන් ගණනය කිරීමක් කරලා කියලා තියෙනවා අපි මේක දැන් ක්‍රියාත්මක කරන්න යනවායි කිව්වම නැවත වතාවක් ඇපීල් කෝට් එකට ගිහිල්ලා මේ බෙදුම් කරුවෝ මේකට විරෝධතාවය ප්‍රකාශ කරලා තියෙනවා. ඒ යන අතරතුරේදී තමයි ඒ ඇපීල් කෝට් එකෙන් මේක ක්ලියර් කරලා දෙනවා. ඒ අන්ඩර්ටේකින් එක තවදුරටත් වළංගු නැහැ කියලා 2024 අගෝස්තු මාසේ, කියන්නේ අපේ ආණ්ඩුවට කලින් ආණ්ඩුව. හැබැයි එතෙන්දී ඒක ක්‍රියාත්මක කරන්න CPC එක ගිහින් නැහැ. අපේ ආණ්ඩුව පත් වුණාට පස්සේ මේ தத்துவයේ සලකලා බලලා දැන් අපිට ඉඩ කඩ තියෙනවා මේ නිවැරදි කිරීම කරන්න. අන්න ඒ මිල නිවැරදි කිරීම කරනවායි කියලා අපි දැනුම් දීම කරලා තියෙනවා. ඒ දැනුම් දීම කරාට පස්සේ ඒ නඩුව යන අතරතුරේදී පෙබරවාරි 25 වෙනිදා තමයි මේ අවසානයේදී අපි දැනුම් දීම කරන්න මේක අය කරනවා කියලා. එතකොට ඇපීල් කෝට් එකට තිබිච්ච නඩුව අනුව ඒ නඩුව කැඳ වෙනවා 28 වෙනිදා. පෙබරවාරි 25 වෙනිදා අපි දැනුම් දෙනවා මෙන්න මේ ආකාරයට ගණනය කිරීම කරනවා කියලා. 28 වෙනිදා නඩුව කැඳවුවාම නඩුවේදී බෙදුම් කල්කරුව කිසිම විරෝධතාවයක් ඒකට ප්‍රකාශ කරලා නැහැ. ඒ පිළිබඳ අදහස් දක්වලා නැහැ. ඒ වගේම CPC එකට දැනුම් දීමක් කරලා නැහැ සද්ද නැති වෙනදලා නේ. එතකොට අපිට ක්‍රියාත්මක කිරීමේ බලය තියෙනවා. ඒ ක්‍රියාත්මක කරන්න ගියාට පස්සේ විතරක් නෙමෙයි මේ බෙදුම් මල්කරුවෝ පහුගිය දවස් 2-3 දීම නිසි පරිදි
ඇනවුම් කරලා තියෙනවා CPC එකෙන්. සාමාන්‍යයෙන් දවසකට ඇනවුම් 1100ක් 200ක් වගේ ප්‍රමාණයක් එනවා. මේ කියන දවස් දෙක තුන ඊටත් වඩා ඇනවුම් කරලා තියෙනවා. හැබැයි ඇනවුම් කරුවට මේගොල්ලන් ඒක පාක්ෂිකව තීන්දුවක් අරන් තියෙනවා. සමහර තෝරාගත්තු බෙදුම් කරුවන් ප්‍රමාණයක් ඒගොල්ලෝ මේක බෙදා හරින්නේ නැහැයි කියලා. හැබැයි ඒක නිල වශයෙන්වත් දැනුම් දීලා නැහැ. සමාජ මාධ්‍යයට මුදාහැරපු මේ පැනික් එකක් කිරීමක් නිකන් මිනිස්සු කලබල කිරීමක් නොමග යැවීමක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඒ නිසා මේක අපිට පෙනෙන්නේ හිතාමතාම සුළු කණ්ඩායමක් විසින් මේ මොහොතේදී රට තුළ යම් ගැටුව කියන්නේ අසහනකාරී තත්වයක් තියෙනවා, පෝලිම් යුගයක් එනවායි කියලා කලබල කිරීමේ උමනාවෙන් කරපු එකක්. කෙසේ වෙතත් මම සඳහන් කරන්න කැමති අර CPC එක ගණනය කරපු ෆෝමියුලා එකදී මන්ත්‍රීතුමා සඳහන් කළා 3% මාජින් එකක් තියෙනවා. දැන් ඒක 1.5ට අඩු වෙනවා කියලා. ඔව් මාජින් එක අලාභාන්තිකේ. ඔව් ඔව් ලාභයක්. එතකොට ලාභයක් තියෙනවා 3% ඒක දැන් 1.5ට අඩු වෙනවා කියලා. ඔව් මම පැහැදිලි කරනවා. ඒ තියෙන්නේ අරතිව බදුත් එක්ක. ඇත්තටම දැන් අපි පෙට්‍රෝලියම් කෝපරේෂන් එක ගණන් හදලා පෙන්නලා තියෙනවා. ඒ වාර්තා ඒවා දැනුම් දීලා තියෙනවා. විවිධ තත්ත්වයන් සලකලා මොනවාද ඒ තත්ත්වයන්? සමහර පෙට්‍රල් සෙට්ස් තියෙනවා සුළු ලෝඩ් ප්‍රමාණයක් ගන්නේ. සමහර ඒවා විශාල ප්‍රමාණයක්. සමහර පෙට්‍රල් සෙට්වල පිහිටීම ප්‍රවාහණය මේ සියලු කාරණා සැලකිලිට භාජනය කරාට පස්සේ අව මේ ඇවරේජ් එක සාමාන්‍ය රුපියල් 6.96කට කැප් කරලා තියෙනවා. එතකොට අපේ නිෂ්පාදන පිරිවැය පැත්තෙන් ගත්තාම මෙය 3.5% ලාභයක්. ඒ කියන්නේ කලින් තිබිච්ච තත්ත්වයටත් වඩා සාධාරණ එකක්. ඒ අනුව ඔහුට ඒ ලෝඩ් ප්‍රමාණය අනුවත් ගත්තාම ලෝඩ් 15ක් තමයි අවම යන තත්ත්වයේ තියෙන්නේ. ලෝඩ් 15ක් යන කෙනාට 3.5% ලාභයකුත් ඒ වගේම 250,000 ලාභයකුත් ලැබෙනවා. ඒ විදිහට සිනාරියෝස් 5ක් හදලා තියෙනවා. ලෝඩ් 30, 60, 90, 120. එතෙන්ද යනකොටත් අර කිව්ව ලාභ ආන්තිකේම රඳවගෙන තියෙනවා. ඒ නිසා මෙතෙන්දී ලාභ ආන්තිකේ කිසිම අඩුවක් වෙලා නැහැ. ඒ වගේම ඈත දුෂ්කර ප්‍රදේශවලට ගියාට පස්සේ ඒ අයනේ ටිකක් අමාරුවෙන් තියෙන්නේ. ඒගොල්ල නිෂ්පාදන පිරිවැය වැඩි. එයාලට දෙන මේ ලාභ කොටස රුපියල් 8.45ක්. ඒ කියන්නේ කිලෝමීටර් 15ට එහා තියෙන ඒ රුපියල් 8.45ක් කියලා කියන්නේ ලාභ ආන්තිකයක් විදිහට ප්‍රතිශතයක් විදිහට 1.45%. ඒ නිසා අපි දන්නවා මේ මූල්‍යමය පැත්තෙන් ලාභයේ පැත්තෙන් ගත්තාම කිසිම අසාධාරණයක් වෙලා නැහැ. මං හිතන්නේ මේක මෙතන වෙන ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ නිසා අපි තාම ඕනෑ කමින් කියනවා මේ විදිහේ වෙළඳපොළ තුළ අනවශ්‍ය තත්ත්වයක් නිර්මාණය කරන්න එපා. මේක නැති ගැටුමකට යන්නේ. ඒ නිසා අපි රජයේ පැත්තෙන් මේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් මෙය ලබා දීම සඳහා උපරිම මැදිහත් වීමෙන් ක්‍රියාත්මක කරනවා.
විපක්ෂ ප්‍රධාන
සංවිධායකතුමා, ගරු කථානායකතුමනි, එතුමා යම් පැහැදිලි කිරීමක් කරා. රටේ ජනතාවගේ පැත්තෙන් අපි අහනවා, බෙදුම්කරුවොත් එක්ක සාකච්ඡා කරලා තියෙනවද? පෝලිං නැති වේද? ජනතාවගේ පැත්තෙන් මොකද්ද දෙන පණිවිඩය කියලා ආණ්ඩුවේ ස්ථාවරේ?
ඒ විතරක් නෙමෙයි අමතුම මේක
දෙක. ගරු අමාත්‍යම.
ඔව් මේ ගරු කථානායකතුමනි.
ගරු රවි කරුණානායකතුමනි.
ඔබේ වාහනේට තමයි හෙට වෙනකොට තෙල් නැති වෙන අවස්ථාව මේ පෙන්නලා තියෙන්නේ. මම මේ අහන එක නවත්තන පුළුවන් විදිය ප්‍රායෝගික දෙයක්. 114ක බද්දක් තියෙන එක 136කුත් වෙලා තියෙනවා. දැන් ඔය ගන්නේ කරනකොට රුපියල් 6.96 ඒ සම්බන්ධයෙන් කිසිසේත්ම වෙනසක් ඇති වෙලා නැහැ. මොකද අවුරුදු 11ක් ඒ තියෙන ගණන අදට ඒ තියෙන පිරිවැය වැඩි වෙලා තියෙනවා 100%150කින් විතර. ඒ සම්බන්ධයෙන් කිසිම ගණනය කිරීමක් කළා නැහැ අමුතුමා. මම දන්නවා ඔබතුමාලා බලලා තියෙන්නේ ඒ CPC එකේ තියෙන අයගේ ප්‍රායෝගික පැත්ත බලන්නේ නැතුව න්‍යායාත්මක මට්ටමට. නමුත් කරුණාකරලා ඔබතුමා බලන්න මේක වැඩි කල් යන්න ඉස්සලා පෙනේවි මේක සාධාරණීකරණයේ ක්‍රමයක් නොයි කියන එක. ඒක විතරයි මට උත්තරයක් අවශ්‍යයි.
ගරු අමාත්‍යතුමා. ගයන්ත මන්ත්‍රීතුමා විභාග ගරු අමාත්‍යතුමා, දැන් ඔබ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ඇහුවනේ ඒ අදාළ ප්‍රශ්නේ.
එයා ප්‍රශ්නේ කිව්වා ඒක අපිට අදාළ නැද්ද?
හරි කරු.
දැන් මෙහෙමයි මේ ගරු අමාත්‍යතුමා, මට අවශ්‍ය නැහැ ඔබතුමා ගැන අහන්න. මොකද දන්නවද ඔබතුමා කරුණාකරලා
ගරු
අපිට දැන් අහන්න.
ගරු දයා ජයසිකරි මන්ත්‍රීතුමා,
වෙලාවක් ගන්න බෑ. කතන සභානායකතුමාගෙන් ඉස්සලා අහන්න ඕනේ. සභානායකතුමා මට පොඩි වෙලාවක් දෙනවද කියලා. මොකද ඔබතුමා ඉන්නේ, ඔබතුමා වෙලාවක් දෙන්න. මම සභා දැන් මම සභානායකතුමාගෙන් අහලා තමයි යන්තම් වෙලාවක් ගත්තේ. ඒක දිහා ඔබතුමා මට දෙන්න ඉඩ. සභානායකතුමා ඔබතුමා මට දුන්නනේ වෙලාව. බොහොම සූදි ඔබතුමාට සූදි. මම අහන්නම්. මොකද අතාරායකතුමා අහලා වැඩක් නැහැ. කතානායකතුමා අහන්න ඔබතුමාට දුන්න වෙලාව thank you පොඩක් මං කියන්න කැමති දරු ඇමතුමා මං කියන්න කැමති විශේෂයෙන්ම මේ ඩිසිෂන් එකට කලින් ගිහිල්ලා ඩිසිෂන් එක කරන් තිනවා මේක 640 දක්වා ගෙනියන්න මම ළඟ කැබිනට් මේ පේපර් එක මේ බෝඩ් පේපර් එක තියෙනවා මම ඔබතුමාට ඒක ඉදිරිපත් කරන්න මම ඔබතුමාට එවන්න WhatsApp කරලා 640ට ගිහිල්ලා තියෙනවා දැන් වෙලා තියෙන්නේ අභියාචනා අධිකරණයේ මේ සම්බන්ධව දුන්න මේකත් එක්ක තමයි දැන් ඔබතුමාලා සාකච්ඡා කරලා තියෙන්නේ තාම කිසිම තීන්දුවක් මේකට ඇවිල්ලා නැහැ එතකොට මේ ඔබතුමාට මම දැන් නැහැ කවුරු මේ තොරතුරු දෙනවද කියලා ඊයේ තිබුණ රැස්වීමට ඇවිල්ලා හිටියා මේ බෙදුම් කරුවා සියලුම දෙනා අත උස්සලා ඒගොල්ලෝ ඔක්කොම මේකට එකඟ වුණා ගන්නේ නැහැයි කියලා ඔබතුමාට මම කියන්නම් මේ QR කෝඩ් එක දැම්මයින් පස්සේ ඇත්ත වශයෙන් කරෝ ඇමතුමා මේක අඩු වෙලා තියෙනවා යම් ප්‍රමාණයක් ඉස්සර 4500ක් විතර තිබුණා දැන් ඒක අඩු වෙලා තියෙනවා ඊටත් විශාල ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා දැන් ඔබතුමාට මම කියන්නම් ඊයේ වෙනකොට ඒ කියන්නේ 27 වෙනිදා අරන් තියෙන ප්‍රමාණය ඇත්තටම කරෝ ඇමතුමා විශාල ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා ගත්ත ප්‍රමාණය ඒ කියන්නේ ලංකා ඔටෝ ඩීසල් අරන් තියෙන්නේ QR ඊයේ 1900යි මෙට්‍රික් ටොන් පෙට්‍රල් 92 ඊළඟට ලංකා ඔටෝ ඩීසල් අරන් තියෙන 2100යි 2300 අතර මෙට්‍රික් ටොන් ඒ කියන්නේ 27යි 2යි 2025 ඉන්ධනාල් ඇනුම් කරලා තියෙන ප්‍රමාණය මම මේ මල්ලක තියෙන ඇනුම් සාධකෙත් එක්ක මම ඔබතුමාට කියන්නේ QR කෝඩ් එක දාපු වෙලාවේ පෙට්‍රල් 92 අරන් තියෙනවා 4500ක් ලංකා ඔටෝ ඩීසල් අරන් තියෙනවා 5500ක් කලින්ම තිබිච්ච අවස්ථාව දැන් මේක තවත් අඩු වෙලා තියෙන ඒ නිසා මම ඔබතුමාට කියන්නේ කරුණාකරලා මේ ඈත් එක සාකච්ඡා කරන්න අපිට කිසිම අවස්ථාවක් නැහැ ආණ්ඩු අපහසුතාවයටපත් කරන්නවත් නැත්තම් වෙනත් කාරණයකට නෙමෙයි මම මේ කියන්නේ ඇත්ත වශයෙන් මේක සාකච්ඡා කරන්න ඔබතුමාලාට මේ තීන්දුව ගන්න කලින් දැන් මොකද මේගොල්ලෝ ආපහු මෙතනින් නතර වෙන්නේ නැහැ තව රිට් එකකට මේගොල්ලෝ යනවා හිතන ඉඳනකොට ඒතකොට මේක උසාවියේ නතර වෙන්නේ ඒ නිසා මම ඔබතුමාට බොහොම ගෞරවයෙන් කියනවා මේ ඈත් එක සාකච්ඡා කරලා මේ තීන්දුවට එන්න කියන ආදරණීය ලිම කරන ඇත්තමට කියන්න දෙන්නේ බොහොම
ස්තුතියි මහත්මයා
ඔව් බොහොමත්ම ස්තුතියි ගරු කතානායකතුමනි
ගරු
ඉතින් මේ මතු කරපු අතුරු කාරණාවලිනුත් අලමකොටම කියන්නට ඕනේ කිසිදු තෙල් හිගයක් ඇත්තේ නැහැ එහෙම තිල් හිගයක් ඇති වෙන්න දෙන්නේත් නැහැ අපේ ආණ්ඩුව යටතේ ඔව් ඒ පෝලිං තියෙනවා ඒක නිර්මාණය කරගත්තු පෝලිං ටිකක් ඒකයි මම පැහැදිලි කරලා කිව්වේ කිසි තෙල් හිගයක් නැහැ ඒ වගේම සාකච්ඡා කියන කාරණේදී අපි නිතරම සාකච්ඡා වලට සූදානම් දැන් මේ බෙදුම් කරුවෝ පෙට්‍රෝලියම් කෝපරේෂන් එකත් එක්ක සම්බන්ධතාවයෙන් වැඩ කරනවා සාකච්ඡා කරනවා තොරතුරු දෙනවා මම දන්නේ නැහැ එතුමාට දුන්නු මේ ඇනුම් පිළිබඳ සංඛ්‍යාව අපි සාමාන්‍ය ඇනුම් ලැබෙන්නේ දවසකට 1100ක් 200ක් මේ දවස් දෙක තුන ඇතුළත 1800ක් විතර ඇවිල්ලා තියෙනවා අපි දන්නේ නැහැ බෙදුම් කරුවන් වෙන වැඩිපුර විකුණුම් කරලා ශනික ලාභ ලබාගෙන මේ පරමාර්ථයෙන් කරනවාද කියලා මේ ඇනුම් කරලා තියෙනවා ඒ එක්කම ගේන් තියෙනවා තෙල් විකිණීම සිදු කරනවා නමුත් මේ සමාජ මාධ්‍යන්ට මුදා හැරපු ප්‍රවෘත්තියක් නිසා තමයි අපි බෙදා හරින්නේ නැහැ කියලා ඒක වෘත්තිය ඒ යම් වෘත්තිය සමිතියක් එතකොට මේ තෙල් සංස්ථාවත් බෙදුම් කරුවත් අතර තනි තනිය සම්බන්ධතා පවත්වාගෙන සාකච්ඡා පවත්වනවා තුරතරු මාර්ග කරනවා එහෙම නැතුව කිසිම වෘත්තිය සමිතියක් විදියට හැදිලා පෙට්‍රෝලියම් කෝපරේෂන් එක ගනුදෙනු කරන්නවත් තොරතුරු බෙදා ගන්නවත් ඇනුම් කරන්නවත් නැහැ ඒක වැරදි ඒ නිසා තමයි ඒ එළිය ගිහිල්ලා කිසියම් පුංචි කණ්ඩායමක් විසින් කියනවා අපි මේව ඇනුම් කරන්නේ නැහැ කියලා ඒ නිසා අපි හැමතිස්සෙම සාකච්ඡා කරනවා සාකච්ඡා කරමින් තියෙනවා තොරතුරු බෙදා ගන්නවා ඒක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ ඒ වගේම මන්ත්‍රීතුමා මතු කරපු කාරණේට මේ නව මිල සූත්‍රයේ ගණනය කිරීම කරේ හුදෙක් මේ තාක්ෂණික කරුණු පදනම් කරගෙන විතරක් නෙමෙයි. කියන තාක්ෂණික කරුණු මිල පිළිබඳව අපිට ගන්න වෙනවා, CIF value ගන්න වෙනවා, tax rates ගන්න වෙනවා. ඊට අමතරව දිගු කාලයක් පුරා විශේෂයෙන්ම අපි මේ CPC එක කලින් වැඩ කරලා අමතරව අපි ආණ්ඩුව ගත්තට පස්සේ වේගයෙන් ඒ බෙදුම් මේ කියන්නේ බෙදුම් කරුවන් එක්ක තොරතුරු සාකච්ඡා කළා. ඒකයි මම කිව්වේ විවිධ සිනාරියෝස් පහක් යටතේ ඉදිරිපත් කළේ. එයාලා කොච්චර ලෝඩ් ප්‍රමාණයක් ගන්නවද විකුණනවද? පිරිවැය කොච්චරද? එන්නේ කාරණා ඇතුළත් කරලා හදපු තොරතුරු මත තමයි කිසිම කෙනෙකුට අසාධාරණයක් නොවන විදියට සාධාරණ ලාභයක් කලින් තිබුණු ලාභ ප්‍රතිශතයටත් වඩා වැඩි ප්‍රතිශතයක් පිරිවැය මත ලැබෙන විදියට සකස් කරලා තියෙනවා. මං හිතනවා මේ පැත්තෙන් ගත්තාම මේක ඉතාමත්ම සාධාරණයි. මේ தત્ත්වය පදනම් කරගෙන වෙළඳපොලේ හිඟයක් මවල යම්කිසි අනවශ්‍ය தத்துவයක් නිර්මාණය කරන්න හදනවා නම් අපි ඒක කියන්නේ ඇත්තනම් මේක කඩාකප්පල්කාරී කුමන්ත්‍රණකාරී හෝ මේ පිටිපස්සේ දේශපාලන බලවේගයක් තියෙන්න පුළුවන්. අපි කවුරුත් දන්නවා මේ ආණ්ඩුව රට ඉස්සරහට අරගෙන යනකොට විවිධ උපක්‍රම භාවිත කරනවා මේ ආණ්ඩුවේ ගමන ආපස්සට අරවන්න. මම හිතනවා එවැනි දේවල් අපි අනිවාර්යෙන්ම නැති කරනවා. දැන් ඒගොල්ලන්ට තිබුණා දැන් උසාවිය පිළිබඳ කතාවක් මතු කළා. ඇත්තටම මේ උසාවිය 28 වෙනිදා ඒගොල්ල කරුණු ඉදිරිපත් කරලා නැහැ කඳු උපවස්ථාවේදී. එතෙන්දී පැහැදිලිව පෙනෙනවා ඒගොල්ලන්ට කරුණු ඉදිරිපත් කිරීමක් කරන්න තිබුණා නම් කරන්න තිබුණා කරන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට මේක සාධාරණීකරණය කරන්න කිසිම තොරතුරක් නැති නිසා. මොකද ඔබතුමා දන්නවා බදු මත ලාභාන්තික ගන්න පුළුවන්ද? ගන්න බෑ, අසාධාරණයි. ඒ නිසා ඉතාමත්ම අසාධාරණ තත්ත්වයක් මේ නිර්මාණය කරලා තියෙනවා.
ගරු සභානායකතුමනි, නෑ ගරු කථානායකතුමනි, මම හිතන්නේ අපිට ආණ්ඩු පක්ෂය ලෙසත් අවස්ථාව ලබා ගත යුතුයි. මොකද මේක සංවාදයක්. ගරු ඇමතුරු දෙන්න කතා කරන මේක එහෙම නැත්නම් ඔබතුමාලා කල්තැබීමේ වාදයක් කියලා අවශ්‍ය නැහැ. ඔබතුමාලා ලැබෙන අවස්ථාවකදී මොකද අපිටත් අපි ජනවරම නියෝජනය කරන සෙල් පොලිම් තියෙනවා නම් ඒවා වැඩිපුර පොලිම් වල ඉන්න අපේ චන්දුනු මිනිස්සු. ඒ නිසා අපිට අයිතියක් තියෙනවා. පොලිමක් තියෙනවා. ඒ නිසා පළවෙනි කාරණේ තමයි ගරු කථානායකතුමනි, ගරු කථානායකතුමනි පළවෙනි කරුණ තමයි අපි එදා මෙතන විපක්ෂ සංවිධායක සමාජ සමග එකඟ වුණා. අර වැඩිපුර කතා කරන්න ඕන කරන මන්ත්‍රීවරයෙක් වෙන උදේවරු එතුමාට විපක්ෂ ලොබියේ කැමරාවක් සහ මයික් එකක් හයි කරලා දෙන්න කියලා ඒක සරි කරලා දෙන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අපිව මේ කරදරෙන් බේර ගන්න. අපිට ගරු කථානායකතුමනි මානසික ප්‍රශ්න වලට උත්තර නැහැ. ඒ නිසා දැන් ආවේශ වෙලා වගේ හැම වෙලාවෙම කථානායකතුමාට අගමැතිතුමියට අපරණම් ප්‍රශ්නයක් නැහැ. අපි පුරුදුයි. අපි ඔය හතපහකට ගණන් ගන්නෙත් නැහැ. ඒ නිසා අපි ඔබතුමාට කියන්න කැමති කරුණාකරලා ඉපස් සංගරයකතුමා ඒ මයික් එකයි කැමරාව හයි කළ දෙන්න. දෙවෙනි එක නම කියන්නේ වැදගත් නම් විතරයි. ගරු කථානායකතුමා දෙවෙනි එක තමයි මෙතන මේ තෙල් ප්‍රශ්නේ. කිසි වැදගත් ප්‍රශ්නයක් කතා කරන්න බෑනේ මෙතන. දැන් මේක කෝලම් මඩුවක් කරගන්න තමයි ඕනේ. මෙතන පක්ෂ නායකයෝ ඉන්නවා. ඒගොල්ලන් කතා කරාම අපි ඔබතුමාගෙන් අපි තමයි ඉල්ලුවේ. ගරු විපක්ෂ සංගරයකතුමා උදේම එතුමා ඉතාලම පිළිවෙලට කෙටියේ මේක මීඩියා ක්‍රේසි වෙන්නේ නැතුව එතුමා ඉදිරිපත් කරා. අපි ඔබතුමාට කිව්වා අපිත් බලාපොරොත්තු වෙනවා මේක ජාතික වශයෙන් වැදගත් කරුණක්. ඔබතුමා පක්ෂ නායකයෙක්. ඔබතුමා පක්ෂ නායකයෙක් අපි අවස්ථාව දුන්න. තව පක්ෂ නායකයෙක් ඉන්නවා නම් අපිට කමක් නැහැ. නමුත් මේක ඒ නිසා මොකද පාර්ලිමේන්තුව කරගෙන යන්න ඕන. ඒ නිසා තමයි අපි මේ සංවාදෙ නිරදුන්නේ. ඒක දැන් අපි ඒ නිසා ගරු කථානායකතුමනි ඒ නිසා අපි ඔබතුමාට කියන්න කැමති මේක. ඒක ඒ නිසා ඔබතුමාට අපි කියන්න කැමති සභානායකගේ භූමිකාව තමයි ඒක. ඊට පස්සේ ගරු කථානායකතුමනි ඊට පස්සේ දැන් මේ ප්‍රශ්නය පිළිබඳ ඔබතුමා දන්නවා මේ ප්‍රශ්නය උසාවිය මගින් දීපු තීරණයක්. මේ ඔබතුමාගෙන් මම ඉල්ලා සිටිනවා මගේ කතා කරන්න අවස්ථාව ලබා දෙන්න කියලා. මේක කෝලම් මඩුවක් කරන්න බෑ. හරිද? මෙයාට මොකද කියන්නේ?
කරුණාකර තමින් විජේසේන මහත්මයා ඉද ගන්න.
අපේ විනයගරුකකම අවස්ථාව කරගන්න එපා. හරිද? අපේ විනයගරුකකම අපේ ඩීසන්සි එක අවස්ථාව කර දෙන්න එපා ගරු කථානායකතුමනි. හොඳද? ඒ නිසා මෙයා මෙඩිකලි චෙක් කරපු කෙනෙක්.
Order please.
ඒ නිසා අපිට අවස්ථාව දෙන්න. හරි. ඒ නිසා අපිට අවස්ථාව දෙන්න. ඔබතුමා අද මෙතන පක්ෂ තුන් දෙනෙක් කතා කළා. ගරු කථානායකතුමනි සංවිධායක කතා කරා. එක්සත් ජාතික පක්ෂ නායකයා කතා කරා මෙතන ඉන්න. දාසිරි මන්ත්‍රීතුමා කතා කරා. එතකොට තව කාටද ඔබතුමා එහෙනම් අපි ඔබතුමා 159ට අවස්ථාව දෙන්න. මෙතන මම ඒකයි කිව්වේ. එක්කෝ මේ පක්ෂ නායකයෝ තමන්ගේ කොන්ද පාවිච්චි කරලා තමන් ඉහෙට කරන්න ඕන. එසා ගරු කථානායකතුමනි අපිට මේක පැහැදිලි කරන්න දෙන්න ඕන. මෙතන අපිට පැහැදිලි කරන්න දෙන්න.
Order please.
ඔබතුමා මේක ඉහෙට කරන්න.
අමාත්‍යාංශ නිවේදන.
ඔක්කොම නැගටිව්.
අමාත්‍යාංශ නිවේදන සෞඛ්‍ය හා ජනමාධ්‍ය මෙම Order please. Order please.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා
කතානායකතුමනි
ඕඩර් ප්ලීස්
අවස්ථාව දීලා ඉවර කරන්න
විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට මේ ඉන්ධන මිල සම්බන්ධයෙන් ඉන්ධන ඔබ
අවස්ථාව දීලා ඉවර කරමු අවස්ථාව දෙන්න කතානායකතුමා අවස්ථාවක් දෙන්න පොඩි වෙලාවක් තා වෙලා තිනවනේ
අනිත් මං දොන්නුත් අයිතිවාසිකමක් තියෙනවා අපි මේ කාගෙන්වත් සාගෙන්වත්
දැන් රටේ ජාතික වැදගත්කමක් තියෙන ප්‍රශ්නයක් කතා කරන. ඒකට පක්ෂකින් ගරු කතානායකතුමනි මන්ත්‍රීවරු ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා. ඒකටයි උත්තර දෙන්න දෙන්න.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා
බයයිද උත්තරේට?
විපක්ෂයේ ප්‍රධාන
සංවිධායකතුමා බයයිද?
චමින්දර දෙන්න චමින්දර.
දැන් ඔබ ඔය කෑගාපෝ මට ඇහෙන්නේ
නැහැ. චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා නැගිට්ටා.
ගරු චමින්ද විජේසිරි.
චමින්ද විජේසිරි දෙන්න අවස්ථාව.
ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමා මේ ස්ථාවර නියෝග පොතේ 91 යටතේ අපිට ඔබතුමාට ඉස්සෙල්ලාම ආචාර කරලා කතා කරන්න අවස්ථාව ඉල්ලන්න පුළුවන්. ඒක තමයි අපිට තියෙන අයිතිය. මම මේ ස්ථාවරයක 91 ඔබතුමාගෙන් ඉල්ලලා 92 රීති 2 ඈ පහදා දීමටත් ස්ථාවරයක 27 තුන්වෙනි ඡේදයේ පැහැදිලි කරන්න මම අවසර ඉල්ලනවා. එතකොට මම ඉල්ලුවා මේ දින ඔබතුමාට අවසරය දෙන්න ඕනේ විනාඩි 3ක්. ඇයි නෑ විනාඩියයි. ප්‍රීති ප්‍රශ්න 3යි සභානායකතුමා. ප්‍රීති ප්‍රශ්න 3ක් තියෙනවා. එකකට 3ක් ඕනේ. හරිද?
ඔබ
ගරු මන්ත්‍රීතුමා
ඔබතුමා විනාඩි
2ක් දැන් ඔබතුමා කිව්වා රවි කරුණානායක මහත්තයාට
මන්ත්‍රීතුමා
27 අහන්න බෑ කියලා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 2ක් තියෙනවා කතා කරන්න.
විනාඩි 3ක් මට රීති 3ක් තියෙනවා. මං කියෝ රීති තුනම ඔබතුමාට කියලා ඉල්ලන්නේ මේ. දැන් රවි කරුණානායක මහත්තයාට ඔබතුමා නම කියවුවා. එතුමාට රීති ප්‍රශ්න අහන්න බෑයි කියලා. ඔබතුමා කියවන්න 27-2 තුන්වෙනි ඡේදය. එසේ වුවද ප්‍රශ්න අවසානයේදී පොදු වැදගත් කරුණක් සම්බන්ධයෙන් ප්‍රශ්න අදාළ අමාත්‍යර විධිමත් ලෙස දැනුම් දීමේ අනතුරුව පාර්ලිමේන්තුව විරුද්ධ පක්ෂයේ නායකයා හෝ පිළිගත් දේශපාලන නායකයෙක් ඇයි කතානායකතුමා ඔබතුමා සභානායක?
ඒ තමයි
ඔබතුමා රවි කරුණානායක විපක්ෂ නායකයා වාඩි කරා.
ඒ තමයි 27-2.
හරි 27-2 ඔබතුමා කියන අතුරු ප්‍රශ්න අහන්න බෑ කියලා. හැබැයි කියවන්න මේක. මේකේ තියෙන්නේ මොකද්ද කියලා ඔබතුමාට කියවන්න පුළුවන්. හැබැයි ඔබතුමා එතුමා වාඩි කරවන. වැරදි. ඇයි ඔබතුමා රිමෝට් කන්ට්‍රෝල් එකේ මෙහෙවන්නේ? ඔහම තමයි ඉතිහාසයේ කතානායක ලොතන වැඩ කරේ. ඒ නිසා සභානායක කතානායක වෙන්න යන්න එපා.
මේවයි
අපි කියන්නේ අපිට ඊළඟ කාරණය. ගරු කතානායකතුමා ඔබතුමා තමයි මේකේ ප්‍රධානියා සභානායක නෙවෙයි මේ 146 කියවන්න මේකේ මේ ඔබතුමාලා ගන්න න්‍යාය පත්‍රයෙන් බැහැර වෙනවනම් ඒක බැහැර වීමේ අයිතිය තියෙන තමුන්නාංශයට මේ සභානායකර නෙවෙයි මේක තමයි ඔබේ බලය හැබැයි ඔබේ බලය සභානායකර දීලා එයා ඇවිල්ලා අපිට මඩ ගන්න අපේ කොන්ද මහත්තයෝ අපේ කොන්ද ගැන අපි දන්නවා නෝනත්ක පාර්ලිමේන්තුව ඇවිල්ලා තියෙන්නේ પરම්පරාවම අරගෙන දරුවෝ දාලා තියෙන රස්සාවට හරිද ඉතින් අපේ කොන්ද ගැන කතා කරන්න පා සභානායක මේ පොතේ අනු යනවා නම් යන් නැත්නම් තමුන්නාසලා දෙන පාර්ලිමේන්තුව කැඳවලා උදේ සාකච්ඡා කරන්න මේක අපි ජනතා නියෝජිතයෝ අපිට තන් දුන්නේ ඔයාලගේ දෙන්නේ ප්‍රශ්න අහලා ගෙදර යවන්න නෙමෙයි ඒ නිසා අපි සන්දේ ඉල්ලලා ආවේ මේකෙන් අයින් වෙලා ආවිලා ආයෙ ආවේ මිනිස්සුන්ට තන් දුන්න නිසා ඉතින් ඔයාගේ බලය සභානායකට දෙනවා නම් කතානායකතුමා අපි කතානායකතුමා කියලා ආමන්ත්‍රණය කරන්නේ සභානායකතුමා කියලා ආමන්ත්‍රණය කරලා අවසරය ගන්න ඉතින් ඕනෑ වෙලාවක ඕනෑ මොහොතක මේ මන්ත්‍රීවරයෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් 92 රීති ප්‍රශ්න 2 ආයතතේ එයාට ඒක නැගිටලා අහන්න පුළුවන් අවස්ථාව මේ පාර්ලිමේන්තු රීතිවල තියෙද්දි එයා හිතනවා නම් එයා විතරයි දන්නේ එයා විතරයි ජගතා කියලා එහෙම වෙන්න දෙන්න එපා ඔයා හැමෝගෙම කතානායක 225ම කතානායක ඔබතුමා ආපු වෙලාවේ මැද හිටියා දැන් ඔබතුමා බලන්නේ දකුණු පැත්තේ විතරයි
අපි වැත්තත් බලන්න. ඒ නිසා ඔබතුමා අර පලින් කතානායකලා වගේ රූකඩ නොවි මේ ඉස්සාර නියෝග අපි කියලා ගහුම්කම් දීලා මේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න අවසරය දෙන්න. අහන්න දෙන්න. අපි එන්නේ නැත්තේ ඇයි දැන්? උදේම අපි ආව මෙයාට මයික් එක දෙනවා. එයාවිල්ලා එයාගේ වැඩ පිළිවෙල කියනවා. අපි එන්නේ
නැහැ. කතා කරන්න මට අවශ්‍ය නැහැ. ගරු කතානායකතුමනි
අමාත්‍යාංශ නිවේදන සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කරු සභානායකතුමා
නිසා අපි බලාපොරොත්තු වන ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු ගණනාවක් කැමැතිමේට අදහස් දක්වන්න ඒ අවස්ථාව අපි ගන්නවා. මම පටන් ගන්න කැමැති 92A ප්‍රීති ප්‍රශ්න. ප්‍රීති ප්‍රශ්නයක් මතු කිරීමේදී මන්ත්‍රීවරයෙකුට මිනිත්තු එකකට වඩා කතා කරනු ලැබිය නොහැකි අතර සැලකිලට භාජනයක ලැබී මින් තිබෙන ප්‍රශ්නයක් පිළිබඳව කතා කරනු ලැබිය නොහැකි වන්නේ. ඒ නිසා විනාඩි අය තිබෙන කරු කතානායකතුමනි මම මේ ප්‍රශ්නය පිළිබඳව කියන්න කැමැති. අප තමයි ගරු සංවිධායකතුමා සහ මේ රවි මන්ත්‍රීතුමා ඉදිරිපත් කරාට පස්සේ මේ පිළිබඳ සංවාදයක් කරනවා කියලා පොරොන්දුනේ. ඉතින් ඒ පොරොන්දු වෙලා තිබියේදී පක්ෂ මන්ත්‍රීවරු තුදෙනේ කතා කළා. රවි මන්ත්‍රීතුමාටත් අවස්ථා ගණනාවක් ලබා දුන්නා. ඒ නිසා පාර්ලිමේන්තුව අපි කරගෙන යන්න අවශ්‍ය යම් කිසි ක්‍රමයකට ඒක තමයි මට දීලා තියෙන වගකීම. අපි කණ්ඩායමටම ඒක අපි කහට කරනවා. ඒකට ඒකට පුරුදු වෙන්න බැරි අය සම්බන්ධ මට කරන්න දෙයක් නැහැ. ඒ වගේම ගරු කතානායකතුමනි මම කියන්න කැමති මෙතන මේ ඇති වෙලා තියෙන තේල් ප්‍රශ්නය දැන් පහුගිය සතියේම අපි දැක්කා මේ පාතාලයේ වෙඩි තැබීම් සම්බන්ධ ප්‍රශ්නේ ජාතික ආරක්ෂා පිළිබඳ ഘോഷාව බවට පත් කරගත්තා. දැන් අපි පිළිගන්නවා තේල් සම්බන්ධ ගැටලුවක් කියලා තියෙනවා. ඒක තේල් ඇවිල්ලා තියෙන්නේ ඒ ගැටලුව ඇවිල්ලා තියෙන්නේ කණි තෙල් අමාත්‍යාංශයේ හෝ කණි තෙල් සංස්ථාවේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. ඒක උසාවියෙන් දීපු නියෝගයක්. උසාවියෙන් දීපු උසාවිය තුල තිබිච්ච කරුණක් නෑ මට කතා කරන්න දෙන්න. දැන් ඒ මොකක්ද? ඒ නිසා උසාවිය තුල තමයි මේ ප්‍රශ්නේ තිබුණේ. උසාවියෙන් තමයි මේක එකක් මේ පිළිබඳව අදාළ කරන තීරණය ලැබිලා තියෙන්නේ. ඒ නිසා උසාවි තීරණයකට අදාළව මෙහෙම කටයුතු කිරීම උසාවියට අගෞරව කිරීමක් වගේ තමයි අපි හිතන්නේ. ඒක එක. ඒ නිසා තෙල් පෝලිං අධිකරණය වෙනුවෙන් උසාවි ගියට අපිට කමක් නෑ. අපි කියන්නේ උසාවිය තුල මේ ප්‍රශ්නේ තිබුණේ. ඒ නිසා තමයි සරලව ගත්තොත් ගරු කතාන්නේ. මොකද්ද මේ තියෙන්නේ? මම ගණන් ඉලක්කංගෙන් යන්නේ නැතුව තේරෙන්න කිව්වොත් අපේ ගරු ආචාර්ය අනිජාත මහත්මයා මේක ඉතාම විද්‍යානුකූලව පැහැදිලි කරා. ජනතාවට තේරෙනාත්ෙන් කිව්වොත් මට තේරෙන විදියට මෙන්න මේකයි වෙලා තියෙන්නේ. අපි පිටරටකින් තෙල් ගේනකොට ඒ තෙල් නැවට ඇවිල්ලා නැවට ගෙනල්ලා නැවෙන් කොළඹ වරායට ගෙනල්ලා කොළඹ වරායේ කයින් තෙල් සංස්ථාවට ගේන්න යන වියදමක් තිබෙනවා. ඒ වියදමට කයින් තෙල් සංස්ථාවේ පිරිපහදු කටයුතු සහ බෙදා හැරීම සඳහා කයින් තෙල් සංස්ථාව වියදමක් දරනවා. ඔවුන් ලාභෙකුත් උපයනවා. ඒ ලාභයත් එකතු කරනවා මේ වියදම. ඒ වියදම මත තමයි බෙදා හැරීම් කරුවන්. ඒක තමයි යන ගියපු වියදම. ඒ වියදමට තමයි කරු කතානායකතුමනි බෙදා හැරීම් කඩනායමට පෙට්‍රෝෂේ හිමිකරුවන්ට කමිෂන් එකක් ලාභයක් ගණනය කරන්නේ. අන්නේ කණි තෙල් සංස්ථාව දක්වා තෙල් පැමිණීම දක්වා යන වියදමට තමයි ලාභයක් එකතු කරන්නේ. නමුත් දැන් වෙමින් තිබෙන වෙලා තිබෙන දේ තමයි මගේ දැනීම හැට 2019 සිට මේ කයිතේ සංස්ථාවේ ලාභයෙන් පසුව අපේ රටේ හැම රජයක්ම හැම ආණ්ඩුවක්ම ජනතාවගේ අධ්‍යාපන කටයුතු සෞඛ්‍ය කටයුතු මේ සියල්ල වෙනුවෙන් කයිතේ වෙළඳාම් මත බද්දක් අය කරනවා. ඊට අමතරව කයිතේ සංස්ථා විශාල ණය ප්‍රමාණයක් තියෙනවා ආණ්ඩුව පවරගෙන. අපේ ආණ්ඩුවනේ කලින් ආණ්ඩුව පවරගත්තු ඒවා ඒ ණය ගෙවන්නත් කයිතේ සංස්ථාවෙන් යම්කිසි මුදලක් රාජ භාණ්ඩකල් දිය යුතුයි. අතිවිශාල මුදල් නාසියක් කණිතේ සංස්ථාව මීට කලින් කරලා තියෙනවා. ඒ නිසා කණිතේ සංස්ථාවේ ලාභය වියදම් ටික එකතු කරාට පස්සේ අපි උදාහරණයක් ලෙස හිතුවොත් ඒ යම්කිසි අපි තමු ඩීසල් කියලා ඒකේ වියදම රුපියල් 120 නම් අන්න 120 තමයි කරු කතානායකතුමනි බෙදුම් කරුවන්ට ලාභය ගණනය කළ යුතු වෙන්නේ. නමුත් දැන් වෙලා තිබෙන දේ තමයි අවුරුදු ගාණක් තිස්සේ 120ට කණිතේ සංස්ථාව ආණ්ඩුවට ගෙන බදු එකතු වෙන. කණිතේ සංස්ථාව වෙයි ණය වෙනුවෙන් ට්‍රෙෂරියට කණිතේ සංස්ථාව ගෙවන්න ඕන ගාණක් තියෙනවා. ඒකත් මේ හැම පෙට්‍රල් ඩීලරකටම එකතු වෙනවා. ඒක එකතු වුණාට පස්සේ කරු කතානායකතුමනි ඒ රුපියල් 120 කෙනෙක්ට සමහරට 250 300ක් විතර වෙනවා. දැන් මේ 2009 ඉඳන් වෙලා තියෙන දේ මොකක්ද? අන්නේ බද්දත් එකතු කළා තමයි මේ බෙදුම් කරුවන්ට ඔවුන්ගේ ලාභය ගණනය කරන්න ප්‍රතිශතය හදන්නේ. ඔබතුමා දන්න 120න් 3යි 300න් 3 කියන්නේ දෙකක්. ඒ නිසා කරු කතානායකතුමනි ඒ ඔක්කොම ආයි නැවත පෙරලා කයින්සේ සංස්ථාව ලංකාව සතු ආයතනයක්. ඒ සල්ලි තමයි නැවත හම්බ වෙන්නේ පාරවල් හදන්න ස්කෝල දුවන් ස්පීතාල දුවන් ඔක්කොටම කායිතේ සංස්ථාවේ ලාභය ලංකාවෙන් එළියට යන්නේ නැහැ ඒ නිසා කරු කතා නැගිතු පෙරලා නැවත ජනතාවටම තමයි ඒක හම්බ වෙන්නේ නිසා අපි මෙතන මොකද්ද කායිතේ සංස්ථාවේ තිබිච්ච විවාදය අපිට මේ අපිට කලින් හිට පැමතුවරෝ පාවා මේක හඳුනගෙන සංස්ථාව හඳුනගෙන ඔවුන් කියලා තිබෙනවා ඒ වියදම මත තමයි කමිෂන් එක නැත්තම් ලාභය ගණන කරතු වෙන්නේ ආණ්ඩුවට වෙන බදුත් එකතු කරාට පස්සේ නෙමෙයි කියන්නේ ඒ පිළිබඳව තීන්දුව ක්‍රියාත්මක වුණේ නැහැ ඒ තීන්දුව උසාවි ගෙනිච්චා ඒ බෙදුම් කරුවා දැන් උසාවි තීන්දුව ක්‍රියාත්මක වෙන්න ඕන බෙදුම් කරුවන්ට පක්ෂපාතී නම් විතරද ද අපි අහන්න කැමති විපක්ෂයේ මන්ත්‍රීතුමාලා ඉන්නේ දැන් මේ 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 කියන්නේ ආණ්ඩුවේ බදු මත ආණ්ඩුවේ සහ කාන්තේ සංස්ථාවේ බදු මතත් බදු ගහුවට පස්සේ ඒ එතකොටත් ඒ සියතු ඒකෙන් පස්සේ ගණනය කරන එක බෙදුම් කරුවන්ට දෙන්න ඕන කියලා පදනවා මත ඒ කියන්නේ සරලව ගත්තොත් ඒක කිසිම මූලධර්මයක් තියෙන දෙයක් නෙමෙයි. ඔබතුමාලා ව්‍යාපාර කරන අය දන්නවා බදු මත ලාභයට අදාළ කරන මේ ටැක්ස් ගහන්නේ ලාභය ගණනය කරන්න බෑ. ඒක වැරදි. ඒ නිසා අද මේ තීන්දුව හරි නැත්නම් මග පෙන්වීම හරි මොක හරි ආවත් මේක මොකද සාරය තියෙන්නේ. මේ තීන්දුවේ මේ ක්‍රියාත්මක වෙලා තියෙන සාරය තමයි ඕනම දෙයක තියෙනවානේ කන්ටෙන්ට් එක. ඒ සාරය මොකද්ද මේ අදහසේ? රජයට ගෙවන බදු මත ලාභ ගණනය කළ යුතු නැහැ එපා කියන්නේ. ඒක තමයි අද වෙලා තියෙන්නේ. දැන් ඒක ක්‍රියාත්මක කරාට ඒකෙන් මුළු ලංකාවේ කර්මාන්තවලට ව්‍යාපාරවලට පොදු ජනතාවට හැම කෙනාටම වාසියක් වෙනවා. දැන් ඔබතුමාලා කලින් කිව්වා විදුලි බල මණ්ඩලයේ PUSL එකෙන් නිදාඩු කරාම ඔබතුමාලාකට සතුටු වුණා ජනතාව වෙනුවෙන් කියලා. ඒක හොඳයි. දැන් ඇයි මේක දෙහෙම වෙන්නේ නැත්තේ? මේක උනාට පස්සේ කරු කතානායකතුමනි ඒ නිසා මේ සුළු පිරිසකගේ ව්‍යාපාරික උමනාන් වෙනුවෙන් ජනවරමක් තියෙන ආණ්ඩුවක් දනගසන්න කියලාද කියන්නේ? ඒ නිසා අපි පැහැදිලි වෙන තැන තමයි අපි මේ බෙදුම් කරුවන් ඔක්කොටම හරිය නැත්තම් කැමති ඒක කරන සුළු කණ්ඩායමට අපි කියන්න කැමති ආණ්ඩුවක් විදියට අපි මේ ප්‍රශ්නේදී ඒ උසාවියෙන් ආපු මග පෙන්වීම තමයි කටයුතු කරන්නේ. අපි කිසිසේත්ම මේ වැරදි ක්‍රම යන්න දෙන්නේ නැහැ. මොකද මේ අපි පමණක් නෙමෙයි මීට කලින් හිටපු ඇමතිවරු පවා හඳුනාගත්ත වැරද්දා. ඒ නිසා තමයි තෙල්මිල 162ට වඩා වැඩි වෙනකොට බදු ගණනය නොකර ඒක ඒ 162ට වඩා වැඩි වෙන ප්‍රමාණය මත පදනම් වෙලා ලාභය ගණනය කළ යුතු නැහැ කියලා මීට වසර ගණනාවකට පෙර තීන්දුව කළා තිබේ. මේවා මූලධාර්මික වැරදි. මේවා ජනතාව සූරා කරන මංකොල්ලකාරීත්වයක් මේ තියෙන්නේ. මේක මංකොල්ලයක්. මෙහෙම කරන්න බෑ කිසිම ආර්ථික විද්‍යාවකට අනුව. ඒකයි අපි කියන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවක් වශයෙන් ස්ථාවරය තමයි අපි ජනතාව පැත්තේ සහ මේ විද්‍යාත්මක මේ කරුණු මත පදනම් වෙලා අපි කිසිසේත් එකඟ වෙන්නේ නැහැ. අද මේ තෙල් හිඟයක් ඇති කරන්න උදාරණ උසාහයට ඒ නිසා ඒකත් එක්ක සාකච්ඡා කළා හරි අධිකරණ ක්‍රියාමාර්ග වලින් හරි නීතිමය වශයෙන් හරි ඒක ඇමතිවරයා අදාළ සංස්ථාව කටයුතු කරයි. නමුත් ආණ්ඩු ස්ථාවරය තමයි අපි ජනතාවට කියන්න කැමති තෙල් හිඟයක් නැහැ. තෙල් බෙදා හරලා තියෙනවා. ඒ නිසා අපි කියන්න කැමති අනිත් ඇමතිතුරුන්ගේ අදහස් දක්වන්න. ඒක අපිට අවශ්‍ය කරු කතානායකතුමනි. නෑ මගේ අපි කතා කරන්නේ දැන් පොඩ්ඩක්. ඒ නිසා කරු කතානායකතුමනි. ඒ නිසා කරු කතානායක අපි කියන්න කැමති මේකේ ආණ්ඩු ස්ථාවරය වෙන්නේ අපි ස්ථාවරය වෙන්නේ අප මේ ක්‍රියාමාර්ගයට ගන්න නැහැ බෙදුම් කරුවන්. අපි ඒ නිසා
මන්ත්‍රීවරු තේරුම් ගන්න මේ කාරණාවන්
පරිපාලන වශයෙන් ගන්න පුළුවන් පියවර අපි ගන්නවා. ඒ නිසා
දිවී ජානක මන්ත්‍රීතුමාගෙන්
ගරු කතානායකතුමනි, සභානායකතුමා
ඔබතුමාට විනාඩි දෙකක්
ගරු කතානායකතුමනි
විනාඩියක් දෙනවා.
ඔව් මෙතුමා අපේ මම හිටපු රාජ්‍ය ඇමතිතුමා විදියට කතා කරන්නේ. අපේ සභානායකතුමා කාරණත් එක මමත් එකග වෙනවා 90% විතර. හැබැයි අපේ කාලය තුල එකතු වෙච්ච බදු වැඩ් බදු එහෙම එකතු වුණා මේ තෙල් වලට. ඒවට අපි බදු ඒ බද්දට 3% අපි ඒ කරු උන්ට ලබා දුන්නේ නැහැ. ඒ කියන්නේ ෂෙඩ් ඕනර්ස්ලට අපි ඒක අයින් කරා. ඒක නෙමෙයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ තමයි කරු කතා නැහැකදුනේ මේක ඇත්තට විදුලි බල හා බලශක්ති අමාත්‍යතුමා තමයි පැහැදිලි කරන්න ඕන. මොකද රටේ තෙල් ප්‍රශ්නයක් නැහැ. තෙල් ස්ටොක් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තමයි රටේ තෙල් පෝලිමක් පැනික් බයින් හින්දා හරි ඇති වුණොත් ඒක දවසක් දෙකක් ඇදෙන්න පුළුවන්. ඒකේ හින්දා විශේෂයෙන්ම අද දවස තීරණාත්මකයි. මොකද ඉරිදා දවසේ CPSTL එකේ තෙල් බෙදන්නේ නැහැ. ඒකේ හින්දා එමෙතුමා පැහැදිලි කරන්න අද දවසේ කොච්චර තෙල් ගෙනිච්චද මේකට මේකට ගන්න ක්‍රියාමාර්ගයක් විදිහට හෙට දවසේ තෙල් ටික බෙදනවද එහෙම නැත්නම් ජනාධිපතිතුමාට බලය තියෙනවා මේවා ක්‍රියාත්මක කරන්න මෙවැනි ස්ට්‍රයික් කලිනුත් ඇති වෙන්න ගියා හැබැයි අපේ කාලය තුල අපි ඒක ඇති වෙන්න දුන්නේ නැහැ මොකද ඒකට රටේ ජනතාව මේක අත්‍යවශ්‍ය සේවාවක් ඒකෙන් දැමතුමාගෙන් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේක පැහැදිලි කිරීම අද දවසේ තෙල් කොච්චර ගියාද හෙට දවසේ තෙල් බෙදනවද ඒ වගේම මොකද්ද මුදල් ගන්න ක්‍රියාමාර්ගය මේ ප්‍රශ්නේ විසඳන්න
ඔගර්තේන මන්ත්‍රීතුමා
මයිකේ ගරු කතානායකතුමනි මම ආවිල්ලා දැන් මාසයක් විතර පාර්ලිමේන්තුවේ දිගටම බලන් හිටියා මේකේ සිදුවෙන සිදුවීම් දැන් සභානායකතුමා එතුමාට යම් අයිතියක් තියෙනවා මේක හසුරවන්න හැබැයි ගරු කතානායකතුමනි එතුමාට අපහාස කරන්න බෑ අනිත් පැත්තේ മന്ത്രിවරුන්ට එතුමාට රීති ප්‍රශ්න 92 මම කියන්න දෙන්න රීති ප්‍රශ්නේ මම කියන්න ඕනම කාරණා සම්බන්ධයෙන් මට එතුමා මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් කරා මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් එතුමාට කියන්න තියෙන්නේ සාමාන්‍යයෙන් හැමදාම එතුමා ලොකු මේ මොනිටර් කෙනෙක් වගේ පන්තියක ඔබතුමාව හසුරවන්න ඔබතුමා තමයි තීන්දුව ගන්න ඕනේ മന്ത്രിවරු කවුද කතා කරන්නේ කතා මේ පක්ෂ නායකව කවුද
කතා කරන්නේ
ඔබතුමා ආගෙන ඉන්නවා විනාඩි 10ක් විතර එතුමාගේ දේශනය ඊට පස්සේ ඔබතුමා ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න ඔබතුමයි ඒ දේශනය අපිට කරන්න ඕනේ එතුමා නෙමෙයි එතකොට හැමදාම එතුමා ඉතාලම තද බර ලෙස අපි නිකන් පන්තියක ළමයි වගේ කෝලම් අඩුවක් කරගන්න එපා කොන්ද පන නැහැ විපක්ෂ නායකවරුන්ට එහෙම අපි වමතන්න බෑ මොකද අපි එතුමා වගේම ඉතාමත් සාධාරණව අපි කවුරුවත් ඩිස්ටර්බ් කරන්නේ මම අගයක් කරා මේ පාර්ලිමේන්තුව කලින් පාර්ලිමේන්තුවල වගේ නෙමෙයි ඩිස්ටර්බ් කරන පිස්සු අඩුයි ඉතින් ඒකටත් මම සියලු മന്ത്രിවරුන්ට ඒකට අගය දෙන ගමන් මෙතුමා ඉල්ලීමක් කරනවා එතුමා ගොඩක් වෙලාවට හොඳයි හැබැයි ඉඳලා හිටලා ෆයර් වෙලා එක පාටම එහා පැත්තේ മന്ത്രിවරුන්ට විශාල ප්‍රහාරයක් එල්ල කරනවා එතකොට ඒක අපිට දරාගෙන ඉන්න බෑ
മന്ത്രിවරුන්ට
කතානායකතුමනි മന്ത്രി
විපස්ස සමුදාය ඔබතුමා
ගරු කතානායකතුමනි මම විනාඩි තප්පරෙන් ඉවර කරගන්න ගරු කතානායකතුමනි අද මේ විවාදය හැමදාම මේ විදියට ඇති වෙන්න ප්‍රධානම හේතුව තමයි 92 2 ආ ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක වෙනවා නම් මේ ප්‍රශ්න හුඟක් අඩු වෙනවා. ඒක තියෙනවා ඡන්දයක් ප්‍රකාශ කිරීමට බෙදීමක් පවතින විටදී හැර පාර්ලිමේන්තුවේ කවර හෝ කටයුත්තකදී නිවැරදි ක්‍රමවේද අනුගමනය කරනු ලැබ තිබේද හෝ කරනු ලබමින් තිබේද යන්න පිළිබඳව මන්ත්‍රීවරයෙකු විසින් ප්‍රශ්න කරනු ලැබිය හැකිවන්නේ
92
අවස්ථාව දෙන්න හැමෝටම
ඔබතුමාට ගරු අමාත්‍යවා කතා කරලා පස්සේ
ගරු කතානායකතුමනි මේක ඉස්සෙල්ලම කියන්න ඕන දෙයක් තමයි මේක ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හැටියට ගත්ත පරිපාලන තීන්දුවක් හරි වෙනත් හේතුවක් නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි මේ ප්‍රශ්නෙට අතීතයක් තියෙනවා ඒ අතීතය සභානායකතුමත් ඒ වගේම මුදල් රාජ්‍ය අමාත්‍යවරයාත් හැටියට පැහැදිලි ප්‍රකාශයක් කරා ඒ වගේම අවධාරණය කරන්න කැමති කැනඩ තෙල් තොග සම්බන්ධයෙන් මේ වෙනකොට කිසිම ගැටලුවක් නැහැ. ඊයේ රාත්‍රියේදී සමහර ස්ථානවල යම් පෝලිමක් තිබුණා. හැබැයි මේ උදේ වෙනකොට ඒ ප්‍රදේශවල සෑහෙන දුරට අවසන් වෙලා තියෙනවා කියන එක තමයි දැන් දැනගන්න ලැබිලා තියෙන්නේ. ඒ වගේම අද මේ වෙලාවේ කතා කරා පෙට්‍රෝලියම් එකේ සභාපතිතුමත් එක්ක. ඒ සභාපතිතුමා දැන සංඛ්‍යාත්මක අගයන් දුන්නේ නැති වුණත් මේ වෙනකොට සැලකිය යුතු තොග ප්‍රමාණයක් මුදාහරමින් පවතින බව ප්‍රකාශ කරා ඒ නිසා අපි මේ රටේ මහජනතාවට කියන්න කැමති මේ ඉදිරියේදී මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඛනිජ තෙල්වල හිඟයක් ඒ වගේම ජනතාවට ප්‍රශ්නයක් ඇති නොවෙන්න වෙන විදියට පෙට්‍රෝලියම් එක කටු වගකීමෙන් කටයුතු කරනවා ඒ වගේම මේකේ තියෙන මූලධාරිමක ප්‍රශ්නය ගත්තොත් මූලධාරිමක ප්‍රශ්නේ තියෙන්නේ ජනතාවට ගහන බදු මත ලැබෙන කොමිස් මුදලක් වෙනත් කෙනෙකුට දෙන්න පුළුවන්ද බැරිද කියන එක. ඒ සම්බන්ධයෙන් විගණන වාර්තා තියෙනවා. ඒ වගේ මුසාවිය යම් කරුණු ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ මත උසාවිය පවා පිළි අරගෙන තියෙනවා. මේ වගේ අවසාන මිලට කොමිස් මුදලක් ලබා දීම වැරදියි කියලා. ඒ හින්දා මූලධාරික මෙතන කිසි වැරද්දක් නැහැ. අපි අහන්න කැමති මේ පිළිබඳ කතා කරන මිනිස් අයගෙන් මේ පෙනී හිටින්නේ මිනිස්සුන්ගෙන් ගන්න බදු මුදලෙන් තවත් පාර්ශවයකට කොමිස් මුදලක් අත්පත් කර ගැනීම සඳහාද මේ පෙනී සිටින්නේ. එහෙම නොවනනම් කමක් නැහැ. මිනිස්සුන්ට සාධාරණ ප්‍රශ්නයක් තියෙනකොට ඒ ප්‍රශ්නෙන් වෙනුවෙන් කතා කරන එක අපිට තේරුම් ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නයක් දඩමීමා කරගෙන අනවශ්‍ය විදියට ඒක ජනතාව අතර කැළඹීමක් ඇති කරන විදියේ සැලසුමක් නම් තියෙන්නේ, ඒ වගේ උත්සාහයක් නම් තිරෙන්නේ, ඒක අපිට පිළිගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා අවසාන වශයෙන් ගරු කතානායකතුමනි, මේ රටේ ජනතාවටත් පොදු ජනතාවට කියන්න කැමති, ඉදිරියේදී මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉදිරි දෙක තුනතරිය ඉදිරියේදී මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඛනිජ තෙල් බෙදා හැරීම හා ජනතාවට ඛනිජ තෙල් ලබා ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් පන නැගින්නේ නැහැ.
ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නය මේ විපක්ෂයේ ඉන්නේ අපි 66 දෙනයි. මේ විපක්ෂයට ඕන බංකොලොත් කරන්න ආණ්ඩුවක්. අපි මේ බංකොලොත් කරන්න යන්නේ නැහැ. ආණ්ඩු බංකොලොත් කරන්නේ විපක්ෂ මිනිස්සු. දැන් මේ මෙතන එහා පැත්තෙන් අපි ඇතුළට දාන්නේ මේ ගේට් එක ඉස්සරහා තියෙන සෙඩ් එකේ. දැන් ගිහිල්ලා බලන්න පොලිම. ඊයරා 12ට මම ගහගත්ත සුපර් ඩීසල් ඉඳා ඒක නිකන් ඉන්න කතා නැහැ තුමා. ආණ්ඩුව බංකොලොත් කරන්නේ නැහැ. ආණ්ඩුව දැනගන්න ඕනේ හෙට ඉරිදා අද ඇල්ලේ ඇල්ලට තියෙන එක සෙඩ් එකයි. අද සංචාර කොට ගහගන්න විදියක් නැහැ ඇල්ලේ.
මන්ත්‍රීතුමා, මෝජා ප්‍රමන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මම මේ 91 ඌ යටතේ තමයි මේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. ගරු කතානායකතුමනි, මම මේ පාර්ලිමේන්තුවට ආවේ 2015. අපේ ආණ්ඩුව යහපාලන ආණ්ඩුව යටතේ අපි හිටියේ මේ පසුබල මන්ත්‍රීවරු හැටියට පිටිපස්සෙම හිටියේ. ඒතොර මේ ඉන්න සභානායකතුමා, මේ මෙතන වාඩි වෙලා ඉන්න ආණ්ඩු පක්ෂ සංවිධායකතුමත් 2015 විපක්ෂයේ මන්ත්‍රීවරු 6 දෙනෙක් එක්ක වාඩි වෙලා හිටියා. ඒතොර අපි ආණ්ඩු කරන කාලේ ඊට පස්සේ අපි 2019 අපි විපක්ෂයට ආවා. එතකොටත් එතුමන්ලාගේ යහද ඉන්න අගමැතිතුමියයි ජනාධිපතිතුමයි විජිත හේරත් ඇමතිතුමත් හිටියා. එතකොට මෙතුමන්ලා මේ ඉස්සරහා වාඩිලා ජනාධිපතිතුමා පළවෙනි පෙළියේ ඒ කාලෙත් මේ ස්ථාවර උදේට නැගිට්ටම මේ ස්ථාවර නියෝගය යටතේ 27-2 යටතේ මන්ත්‍රීවරයෙක් ප්‍රශ්නයක් ඇව්වම ඒ කාලේ හිටපු ආණ්ඩුව කොයිතරම් මේ පාර්ලිමේන්තුව අසික්කත කරපු ආණ්ඩුව, මේ ඔබතුමාගේ පුටුවට වතුර වක් කරපු ආණ්ඩුව, මේ මයික් කැඩපු ආණ්ඩුව, ඒ ආණ්ඩුව පවා අපි එදා ඒ කාලේ ඉන්නකොට අපි ප්‍රශ්නයක් නැගිටලා අහනකොට යම් අවබෝධයක් උඩ ඉඩකඩ ලබා දුන්නා. එතකොට මේ එදා හිටපු ආදින වත්මන් ජනාධිපතිතුමා අපිට මතකයි ඒ කාලේ ඉන්න ඇමතිවරුන්ගේ විටින් විට නැගිටලා ප්‍රශ්න අහනවා. මම පැහැදිලිව මට වෙනදා මේ සම්ප්‍රදාය ගැන මම කියන්නේ කතානායකතුමා අවසන් කරන්න 90 ඌ එකට. එතකොට එහෙම ඉඩ දුන්නා. කවුරුවත් එහෙම බලහත්කාරයෙන් වාඩි කරේ නැහැ. එහෙම අවබෝධයකින් ගියේ. ඒකින්ද ගරු කතානායකතුමනි, අපි කවුරුවත් මේ කඩාකප්පල් කරන්න ඇවිල්ලා නැහැ. ඒ කඩාකප්පල් පාර්ලිමේන්තුව කඩාකප්පල් කරපු කට්ටිය
දවල් ප්‍රධාන ආහාර වේලන පස්සේ කරුණාකර මන්ත්‍රීතුමා මේ විදිහට යන්න ගියොත් මේ සභාවේකට කටයුතු ආරය යන්න විදියක් වෙන්නේ නැහැ. හරි. ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා, අමාත්‍යංශ නිවේදන සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්සපන්දු.
ගරු කතානායකතුමනි,
ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි
මගේ අහගෙන හිටියා දැන් ඇති.
දැන් ඔබතුමා අසුන් ගන්න.
අරි ගරු
කරුණාකර මන්ත්‍රීතුමා අසුන් ගන්න. ඔබතුමා විනාඩියක් කතා කරා. කරුණාකර අසුන් ගන්න. අසුන් ගන්න.
අර ඔබතුමා අවසන් කරගන්න.
ගරු අවසන් කරන්න.
ගරු කතානායකතුමා, ඔබතුමාට අපි පැහැදිලිව කියනවා මේ ඉන්න ප්‍රධාන විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු කවුරුවත් මේ පාර්ලිමේන්තුව කඩාකප්පල් කරන්න ඇවිල්ලා නැහැ. අපි මේ කඩාකප්පල් කරන්න හිටපු කට්ටිය ජනතාව ප්‍රතික්ෂේප කළා. අපි දැන් මේ ඉන්නේ සහයෝගයෙන්, අපි අන්‍යෝන්‍ය අවබෝධයකින් මේ පාර්ලිමේන්තුව ගෙනියමු. අපි ඒකට විරුද්ධ නැහැ. අපිට ඉඩකඩ දෙන්න අපේ මන්ත්‍රීවරු, අපි ජනතාවගෙන් තන්දෙන්පත් වෙලා ආපු අය. ඔබතුමා ඒකට ගෞරවය දෙන්න. අන්න ඒක මතක තියාගන්න. අපි මේ ජාතික ලැයිස්තුවෙන් ආවේ නැහැ. අපි මේ ජනතාවගේ ඡන්දෙ ඉල්ලලා ආවේ. ඒ හින්දා අපි නැගිට තමයි ඒ ගෞරවය දෙන්නේ. ගරු කතානායකතුමා, බොහොම ස්තුතියි.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය ගරු නන්ද ජයස මන්ත්‍රීතුමා අමාත්‍යතුමා අමාත්‍යංශ නිවේදනය ඉදිරිපත් කිරීමට.
ගරු කතානායකතුමනි, අමාත්‍යංශ නිවේදනය ආරම්භ කරන්න කලින් මම මේ ප්‍රශ්නෙට ඉතාම කෙටියෙන් උත්තරයක් දෙන්නම්. දැන් ඔබතුමාලත් අපිත් දැක්කා ඊයේ දවසේදී
යම් යම් තැන්වල තෙල් පොලිම් තිබුණා. ඒක ඇත්ත. ඒක පෙන්වා දීම ගැනත් ඔබතුමාට ස්තුතියි. අපේ පැත්තෙන් දෙකෙන් ප්‍රකාශයක් කළා. සාමාන්‍යයෙන් ඔබතුමාලා දන්නවා හරි හෝ වැරදි යම් පරිවිඩයක් ගියාම යම් බෙදාහැරීම ජාලයක ප්‍රශ්නයක් තියෙනවා කියලා ජනතාව පැනික් බයින් වලට යනවා. ඒක තමයි ඊයේ සිද්ධ වුණේ. මේ වෙනකොට ගරු කතානායකතුමනි තෙල් ලීටර් මිලියන 19ක් ඇනෝම් කරලා තියෙනවා. ඇත්තරම මේ බෙදුම් කරුවන් විසින් සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩිපුර තෙල් ප්‍රමාණයක් තියෙන ඇනෝම් කරලා තියෙනවා. සාමාන්‍ය දවසක උදේ 7න් පස්සේ ඇනෝම් බාරගන්නේ නැහැ. ඊයේ ඇතිවෙච්ච ප්‍රශ්නයේදී ජනතාව වැඩියෙන් තෙල් මිලදී ගැනීම නිසා මේ ඇති වෙලා තියෙන ප්‍රශ්න උත්තරයක් හැටියට අද දවසේ අතුරතමත් මේ ඇනෝම් බාර ගන්නවා. ඒ වගේම අද හවස් වෙනකොට මේ පිළිබඳ තක්සේරු කරලා සාමාන්‍ය ඉරිදා දවසේ ඇනෝම් බාර ගන්නේ නැහැ. ඉරිදාත් අපි ඇනෝම් බාර ගන්න කටයුතු කරනවා. මේ තත්ත්වය ප්‍රශ්නයක් තියෙනවා. නමුත් තෙල් හිඟයක් නැති බව මේ වෙලාවේ කියන්නට ඕන. ඒ නිසා පෝලිං වල ඉඳලා තමන්ගේ වාහනයට වැඩිපුර අමතර තෙල් ප්‍රමාණයක් ගහගන්න එක තීරුමක් නැහැ. තෙල් තියෙනවා. බෙදුම් කරුවන් තෙල් ඇනෝම් කරලා තියෙන්නේ. ඒක බෙදා හරින CPC කටයුතු කරනවා. සක් කලබල වෙන්න එපා කියන එක තමයි මම කියන්න කැමති. විශේෂයෙන් සංචාරක ව්‍යාපාර යෙදෙනායටත් හැම ශේෂ්ත්‍රයකම අයටත් කලබලයක් නැතුව ඉන්න බෙදුම් කරුවන් ඉතාම සීමිත ප්‍රමාණයක් විතරයි මේ ක්‍රියාමාර්ගය ඇතුළේ ඉන්නේ. අනිත් අය තෙල් ඇනෝම් කළ තෙල් අරගෙන යනවා. ජනතාවට පෝලිං වල නැතුව තෙල් ගහගන්න පුළුවන්.
ගරු කතානායකතුමනි,
ගරු සභානායකතුමනි, මේ වැදගත් ප්‍රශ්නේ සම්බන්ධවම අපිට කණිතේ සංස්ථාවෙන් ලැබී තිබෙනවා අද දිනේදී වෙන විට තෙල් කොහොමද රට පුරා බෙදාහැරලා තිබෙන්නේ, ඕඩර්ස් කොහොමද ප්ලේස් වෙලා තියෙන්නේ කියන එක කයින්ද සංසාපමනක් නෙමෙයි. රටේ දැන් ආයතන හතරක් තියෙනවා. CPC එකෙන් අප්ලෝඩ් කර ප්‍රමාණය 1869, ඕඩර්ස් 1869ක්, ඒ වයින් 1696ක්ම ඩිලිවර් කළා තියෙනවා ගරු කතානායකතුමනි. LIOC ආයතනයෙන් 480ක් ඕඩර් කළා. ඒ ඕඩර්ස් වලින් 471ක් ඩිලිවර් කළා තියෙනවා. සයිනෝපැක් මං හිතන්නේ සයිනෝ කියලා තියෙන්නේ 399ක් ඕඩර් කළා, 391ක් ඩිලිවර් කළා තියෙනවා. RMPL කියන ආයතනය 377ක් එකලංගෙන් ඕඩර් කළා තියෙනවා, 366ක් බෙදාහැර තිබෙනවා. එම නිසා කරු කතානායකතුමනි තෙල් හිඟයක් ඇතිවීමට හේතුවක් නැහැ. තෙල් බෙදාහැරීම් කරලා තිබෙනවා. ඒ වගේම අපසතුව තිබෙනවා ගරු කතානායකතුමනි මේ පිළිබඳව සිවිල් ඇපීල් හයිකෝට් එකෙන් දෙන ලද තීන්දුව, ඒක මේ සභාවේ දැනගැනීම සඳහා අපි හැන්සාට් කරන ප්‍රබුතුමා ඉල්ලා සිටිනවා. ඒකේ කන්ක්ලූෂන් එක විතරක් මම කියවන්නම් ජනතාවගේ අවබෝධය සඳහා. මේක ආණ්ඩුවේ තීරණයක් නෙමෙයි, මේක උසාවියේ හැම පැත්තම දිහා බලලා ලබා දුන්න තීරණයක්. මේක සිද්ධිය ගත්තම මේ බෙදුම් කරුවන් ඉල්ලා සිටියා ආණ්ඩුවෙන් පසුගිය ආණ්ඩුව වලින් පවා ගත්ත තීන්දුව අත්හිටවන්න කියලා. හැබැයි සිවිල් ඇපීල් හයිකෝට් එක තීරණය දැනුම් දීලා තියෙනවා ගරු කතානායකතුමනි. ඒ තීරණය තුළ එතුමලා සඳහන් කළා තිබෙනවා, මම කියවන්නේ නැහැ වෙලාව යන නිසා, නමුත් එක වාක්‍යයක් මම කැමතියි කියන්න. එතුමලා කියලා තියෙනවා the members of the general public are at a disadvantage than the dealers. ඒගොල්ලන් මේ කන්ක්ලූෂන් එකට යද්දී ඒගොල්ලන් පිළිගන්නවා, උසාවිය පිළිගන්නවා මේ ඩීලර්ස්ලට වඩා ආවාසදායක තැනක තමයි සාමාන්‍ය ජනතාව ඉන්නේ කියලා. ඒ නිසා ඒ මත පදනම් වෙලා කන්ක්ලූෂන් එක දීලා තිබෙනවා ඒ ගරු විනිශ්චකාරතුමා. ඒකේ මම කරුණු තුනක් දෙනවා ඔබතුමා කල්ස තුමා ඉතා ඉක්මනින් කියවන්නම්. ඒකේ 4.1 for the reasons adumbrated suggested by me, I dismiss this appeal with cost of 31,500 rupees payable to the defendant in each case. තේරණ සිංහලෙන් කිව්වොත් මට තේරෙන විදිහට උසාවිය මේ පැමිණිල්ල දාපු කට්ටියට කියලා තියෙනවා, ඒගොල්ලන් නඩු ගණනාවක් දාලා තියෙනවා උසාවි ඒ ගාසුත් ගෙවන්න කියලා 31,500 බැගින් 4-2. This judgment should apply to all other connected appeals bearing numbers WP/HCCA/COL223/2022/LA. ඒක එක නඩුවක්. දෙක WP/HCCA/COL224/2022/LA එකක නඩුවක්. WP/HCCA/COL225/2022LA and WP/HCCA/COL226/2022LA. මේ එම තීන්දුව සෑම නඩුවකටම අදාළ යුතුයි. 43 Registrar of this court is directed to send a copy of this order to the Registrar of the District Court of Colombo. Garu Avishakatuma Sankala Tibena, Emanisa Garu Katana Katumani, Apamea Hansad Katakarana, Nadu Tindu at Anuatamaya Katukala Tibeni, Emanisa, Apama Viapari Kamahatu Illas in the Kamati, Karuna Wing, Patata Tower, Anavasha Prasadaran, Apata Usavinoga Kadan, Apatat there, Untat there, Inisa Karuna Kala. අපේ ඇල්ලේ මන්ත්‍රීතුමාගේ වගේ ඒවා සංචාරක ව්‍යාපාරට බාධා වෙන්න පුළුවන්. අපිව කිසිසේත්ම අපි ඒවට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා නඩු තීන්දුවට අනුව කටයුතු කරන කෙල්ලීම අපි කරනවා.
අමාත්‍යාංශ නිවේදන ගරු රවි කරුණාකර
මේක විවාදයක් කරන්නේ නෙමෙයි. නමුත් මම අගය කරනවා මේ අවස්ථාව දීලා මේ ප්‍රශ්නේ විසඳුමක් කියලා යන එක. දැන් මේ ප්‍රමාණය අඩු කිරීම තුළ මම පරිභෝගය පැත්තෙන් අපි සියලු දෙනාම පරිභෝගය වශයෙන් මේ අඩු කරන මිල ඒ වාසිය පරිභවයට දෙන්න යනවද කියන එක අපේ අමතුමා කියන්න පුළුවන්ද? ඉතින් අපි මේ සටන් කරන්නේ අඩු කරනවා නම් 106න් 3ට ඒන වාසිය පරිභවයට දෙනවයි කියන විශ්වාසයෙන් අපි ගැන කතා කරනවා.
අර කතානායකතුමනි අපි කරුණාවෙන් ඉල්ලා සිටින ඔබතුමාගෙන් දැන් අපි මේ පිළිබඳ අතිතරම් සාකච්ඡා කරලා තියෙනවා කියන අපේ අදහස කරුණා කරලා අපිට ප්‍රධාන විවාදවලට යන්න දෙන්න නැතිනම් මොකද ජනතාව බිය වෙන නිසා තමයි අපි මේ තොරතුරු එකතු කරලා මෙතන ඉදිරිපත් කරේ. අපි පොයින්ට් එකට කතා කරන්නේ. ඒ නිසා මේක තව සාකච්ඡා කරන්න අවශ්‍ය නම් ඔබතුමාලා වෙලාවක් අරගෙන කතා කරන්න අපි අපීලාසන ඔබතුමාගෙන් දැන් අපි විනාඩි 45ක් ප්‍රමාදලා තියෙන ප්‍රධාන කර්තෘ වලින් ඒකට ප්‍රධාන කර්තෘ වෙන අවස්ථාව දෙන්න.
අපේ ඊළඟ වැඩසටහනට